මූලාසනය සඳහා ගරු මන්ත්‍රීවරයෙක්ගේ නමක් යෝජනා කරන ඉල්ලා
සිටිනවා. මම ආදිත් රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමාගේ නම යෝජනා කරනවා.
ස්ථිර කිරීම.
ගරු බන්දුල ගුණවර්ධන මහත්මයා ඔබතුමාට තව මිනිත්තු 8ක් කාලයක් තියෙනවා.
විනාඩි 10ක් දෙන්න ගරු කතානායක මූලාසන අරූඪ මන්ත්‍රීතුමනි, අපි සඳහන් කළේ රාජ්‍ය මූල්‍යයට අයිති වෙන ප්‍රධාන කොටස් හතරක් තියෙනවා. රජයේ ආදායම තියෙනවා, රජයේ වියදම තියෙනවා, රාජ්‍ය අයවැය හිඟිය තියෙනවා. ඒ හිඟිය පියවන ආකාරය රාජ්‍ය ණය තිබෙනවා. දැන් මේ පසුගිය කාල පරිච්ඡේදයේ පුරාවටම මේ ගරු සභාව විසින් සලකා බැලිය යුතුව තිබුණ කරුණ තමයි දසකෙන් දසකට මේ තියෙන තත්ත්වය එන්න එන්න උග්‍ර වෙලා තියෙනවා. මක්නිසාද යත් 1977 විවෘත ආර්ථිකය හඳුන්වා දෙන අවස්ථාවේදී මේ රටේ ආදායම 6.5 බිලියන, වියදම 8.8, අයවැය පරතරය දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස ඍණ 4.5. 1987 ඊට අවුරුදු 10කට පස්සේ ආදායම බිලියන 42.1, වියදම බිලියන 17, බිලියන වියදම 63.8, අයවැය පරතරය 8.7. ඊට අවුරුදු 10කට පස්සේ 1997 රජයේ ආදායම බිලියන 185, වියදම 235, අයවැය පරතරය 107. 2007 ඊටත් අවුරුදු 10කට පස්සේ රජයේ ආදායම බිලියන 565, වියදම 841, ඍණ 6.9, 100% අයවැය පරතරය. 2017 වෙනකොට රජයේ ආදායම බිලියන 1031, වියදම 2573, ඍණ 5.5, අයවැය පරතරේ. 2020 ආදායම 1357, වියදම 3041, අයවැය පරතරේ 11.1. මේ ප්‍රශ්නය අපි තේරුම් ගත යුතු වෙනවා මේ ගරු සභාවේ. මේ ආණ්ඩුව ලබා ගන්නා වූ මුළු ආදායම ආණ්ඩුවක් එදිනෙදා පවත්වාගෙන යා මේ කටයුතු වලදී දරනු ලබන දරන වියදමේ ප්‍රතිඵලය වියදම දරන කාලයට පමණක් සීමා වෙන, නැවත නැවතත් දැරිය යුතු ස්වරූපය වන පුනරාවර්තන වියදම් දරන්නවත් ප්‍රමාණවත් නැහැ. මම පැහැදිලිව කීවා මේ අපිට වෙලා තියෙන ඉරණම පිළිබඳ මේ ගරු සභාවේ ප්‍රබුද්ධ සංවාදයක් ඇති වෙන්න ඕනේ සිද්ධි කතා කරන්නේ නැතුව 2020 වර්ෂයේදී පැවතුණ බදු ආදායම 1216යි. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පහ විශ්‍රාම වැටුප් සදා ගියා 1050. බදු වශයෙන් සමස්ත ලාංකීය ජනතාව මත පටෝල ලබා ගන්න මුළු ආදායමෙන් 86% වැටුප් පහ වේතන වශයෙන් ගෙවන රටක් මන් ලෝකේ දන්නේ නැහැ. මෙහෙම කලයන් පස්සේ ඉතුරු වෙන වියදම දරන්නේ කොහොමද කියන එක ගැන අපි කාගේ ආණ්ඩුවක් තිබුණත්, ආණ්ඩුව තිබෙන්නේ කාගේ හරි වෙන්න පුළුවන්. නමුත් ලැබෙන ආදායම 1263 නම් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පහ විශ්‍රාම වැටුප් සඳහා 1050ක් යනවා නම් ඉතුරු වෙන 163න් කොහොමද අර ගත්ත ණය වාරිකවල පොලී ගෙවන්නේ? මොකද මේ වර්ෂයේ පොලී ගෙවන්න විතරක් තිබුණා බිලියන 908ක්. ඊළඟට අනික් සංවර්ධන වියදම් දරන්නේ කොහොමද? ඒ නිසා දවසින් දවස හැමදාම මේ රජයේ ණය aran තියෙනවා. හැම රජයක්ම අයවැය පරතරය පියව ගන්න. මහින්ද ජනාධිපතිතුමා බාර ගන්න විට මතක තියාගන්න ලේසි වෙන විදිහට ණය තිබුණේ ට්‍රිලියන 2යි. අවුරුදු 10ක් විවිධ අභියෝග වලට මුහුණ දීලා රට වැඩබිමක් බවට පත් කළ, මුඩු බිමක් වශයෙන් තිබුණු රට, ඌන සම්බන්ධිත රට, මධ්‍යම ආදායම් ලබන රටක් බවට පත් කළ, මේ සියල්ල කරලා ඉවර වෙනකොට ණය ප්‍රමාණය ට්‍රිලියන 7යි. අවුරුදු 10කට මහින්ද රාජපක්ෂ යුගයේ ණය වැඩි වෙලා තියෙන්නේ ට්‍රිලියන 5කින් පමණයි. ඒ කියන්නේ වඩා කාර්යක්ෂම ලෙස මූල්‍ය කළමනාකරණ ක්‍රියාවලිය සිද්ධ කරපු නිසා තමයි මේ ණය ප්‍රමාණය ට්‍රිලියන 5ක් වුණේ. අර පසුගිය රජයේ යටතේ, යහපාලන රජයේ යටතේ කිසිම දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කළේ නැහැ. යුද්ධයක් තිබුණේ නැහැ. කණිජ තෙල් අර්බුදයක් තිබුණේ නැහැ. ආහාර අර්බුදයක් තිබුණේ නැහැ. මූල්‍ය අර්බුදයක් තිබුණේ නැහැ. ගත්ත ණය ප්‍රමාණය අපිට බාර දෙනකොට ට්‍රිලියන 13යි. එතකොට අවුරුදු පහකදී අරන් තියෙනවා 7 ඉඳන් 13ට ට්‍රිලියන 6ක්. අපි අවුරුදු 10කටම අරන් තියෙන්නේ ට්‍රිලියන 5යි. මෙතුමන් අවුරුදු 5ට අරන් තියෙනවා ට්‍රිලියන 6ක්. අන්තිම මාස 18දී ඉතරක් ස්වෛරීත්ව බැඳුම් කර නිකුත් කළා. මේ විශාලම ණය ප්‍රමාණය ලංකා ඉතිහාසයේ වාර්තාවක් තියලා තියෙනවා. ජාත්‍යන්තර සවරින් බොන්ඩ්ස් නිකුත් කළා. ස්වෛරීත්ව බැඳුම් කර නිකුත් කළා. අපි රට ණය කරලා තියෙනවා 2029ට වෙනකම්. 2019දී ගත්ත අවුරුදු 10 බැඳුම් කරේ කල්පිරෙන්නේ ඒක ගෙවන්න වෙන්නේ 2030දී මේ 29දී මේ රටේ මුදල් ඇමතිවරයා එකවර ගෙවන්න වෙනවා ඒ සංවර්ධන බැඳුම් කරවල මුදල්. ඒක නිසා දැවැන්ත විදේශ විනිමය අර්බුදයක් ඇති වෙලා තියෙන්නේ අපේ රටේ. පසුගිය රජයේ විසින් ඉතාම වාසිදායක තත්වයක් තිබියදී ඩොලර් පිළිස්සීමක් කරා. කොහොමද ඩොලර් පිච්චුවේ? 2015 වර්ෂයේදී ලෝක ඉතිහාසයේ කිසිම රජයක නොලැබුණ වාසි ප්‍රමාණයක් මෙතුමල්ලට ලැබුණා. ලෝකයේ ඛනිජ තෙල් මිල අසාමාන්‍ය ලෙස අඩු වුණා, යකඩ මිල අඩු වුණා, රත්තරන් මිල අඩු වුණා, සියලුම ආහාර පාන වල මිල අඩු වුණා. තෙල් වලින් විතරක් 2015 වර්ෂයේදී ඉතුරු වුණා ඇමරිකානු ඩොලර් බිලියන 1.9ක්. ආචාර්ය හර්ෂන් සිල්ල හොඳටම දන්නවා 2019 වර්ෂයේදී පමණක් රුපියල බේරා ගැනීම සඳහා වෙළඳ පොලේ අලෙවි කළ 1.9ක්. 2016 වර්ෂයේදී අලෙවි කළ බිලියන 3.4ක්. මේ දෙක ඉතරක් බිලියන 5කට වඩා වැඩි ප්‍රමාණයක් පිච්චුවනේ මේ වෙළඳ පොලට. දැන් මේක වාෂ්ප වෙලා යනවා. මොකද රුපියලේ අගේ ආරක්ෂා කර ගැනීම සඳහා කියලා තමයි ඒක දැම්මේ. 1.9ක් දැම්ම 2015. 2016 දැම්ම 3.4ක්. දෙකම බිලියන 5කට වඩා වැඩි මුදලක්. ඒ එහෙම මුදල් ප්‍රමාණය විනාශ කළාට පස්සේ තිබුණ සංචිත අඩු වෙලා මේ COVID-19 වසංගතයේ යටතේ ලෝකයේ ඇතිවෙච්ච අර්බුදය තුළ අපේ රටට 2018දී පැමුණ සංචාරකව 123ක්. එකම සංචාරකෙක්වත් එන්නේ නැති තත්ත්වයක් ඇති වුණා. සංචාරක සීමාපනවල 2018 වර්ෂයේදී 23 ලක්ෂයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 4.3ක් රටට ලැබුණා. අද ඒ 4.3 ලැබෙන්නේ නැහැ. ඩොලර් බිලියන 4.3ක් කියන්නේ ඉතා විශාල මුදලක්. හම්බන්තොට වරාය උපනූපන් පරම්පරාවල් වලට හිමි වෙන්න තිබුණ වරාය විකුණලා ලොකුම වත්කම් විකුණලා ගත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 1.4යි. ඊළඟට 1.4යි. ඔව්. හතරක් අඩු කරමු. ඊළඟට මේ පෝට් සිටියේ ලොකුම ආපු ආයෝජනේ 1.4යි. දෙකම 2.8යි. සංචාරක ව්‍යාපාරයේ මේ ටික නැති වෙච්චාම කන්ටේනර් හිර වෙනවා තමයි. ඩොලර් අච්චු ගහන්න බෑ. මේ විදේශ විනිමය පිළිබඳ අර්බුදයක් තියෙනවා. ඒකට අපිට උත්තර තියෙන්නේ එකයි. අපි අපනයන වැඩි කරන්න ඕනේ. පසුගිය කාල පරිච්ඡේදය තුළ ආනයන වියදම් වැඩිවීමට සාපේක්ෂව අපනයන ආදායම් වැඩි වුණේ නැහැ. ඒක වැඩි කරන්න ඕනේ. ඒකට භාණ්ඩ විවිධාංගීකරණයක් කරන්න ඕනේ. වෙළඳපොළ විවිධාංගීකරණයක් කරන්න ඕනේ. අලුත් දේවල් නිපදවන්න ඕනේ. කොහොම හරි අපනයන වර්ධනය කරගන්න ඕනේ. ඍජු විදේශ ආයෝජන අපි කැමැති වුණත් නැතත් ලබා ගන්න ඕනේ. නැත්නම් අපිට තියෙන ඒවා එහෙම විකුණන්න අපිට මහ ලොකු දෙයක් නැහැ. තියෙන ලොකුම එක තමයි වික්කේ මේ හම්බන්තොට වරාය. ඒ නිසා අපි මේ ප්‍රශ්නය පිළිබඳ මීට වඩා අපේ රටේ පවතින ආර්ථික කඩාවැටීම, ඒ වගේම මේ රාජ්‍ය මූල්‍ය අර්බුදය හා විදේශ විනිමය අර්බුදය පිළිබඳ මේ දේශපාලන මඩගැහීම් වලින් තොර සිද්ධි අරගෙන සිද්ධි සාකච්ඡා කරන්න නැතුව මේ 77 ඉඳන් මේ වෙනකන් ඇති වෙලා තියෙන දරුණු අර්බුදය කොහොමද ගොඩගන්න අලුත් මාවතක් සොයා ගැනීම පිළිබඳ එකතු වෙලා වැඩ කරන්නට කියන ආරාධනය යතුව මගේ වචන කිපය අවසන් කරනවා.
බොහොමින් සුති ගරු අමාත්‍යමනි, ගරු සානික්කන් රාසමණික මෙත්තම ඔබතුමාට මිනිත්තු 8ක් කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. අද දවසේදී මේ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පිළිබඳ මේ කල්තැබීමේ යෝජනාවේ ඇත්තරම මේ වාර්තාව පිළිබඳව අපේ අද ගරු මුදල් ඇමතුමා ඉන්න. හැබැයි මේ වාර්තාව තුළ තියෙන දේවල් වලට ගත්ත තීන්දුව තීරණ වලට මම හිතන්නේ මේ මුදල් ඇමතුමා නෙවෙයි වගේ කිය යුතු. මොකද ඔහු එතුමා එන්න කලින් තමයි මේ තීරණ ගන්න ඇත්තේ. ඉතින් හැබැයි අද එතුමට අපි මම යම් කිසි යෝජනා කීපයක් ඉදිරිපත් කරන්න කැමතියි. මොකද ශ්‍රී ලංකාව නෙවෙයි ඕන රටකට රට ගෙනියන්න අනිවාර්යයෙන්ම රටේ ආදායම ඉතාමත් වැදගත්. මොකද මේ රටක් ගෙනියන රටේ ආදායම වැඩි වෙන්න ඕනේ, රටේ වියදම් අඩු වෙන්න ඕනේ. එතකොට තමයි අපේ සරල බසෙන් කියනවා මේ රටට වැඩිපුර සල්ලි තියෙන්නේ. හැබැයි අපි පහුගිය ඉතිහාසයේ ගත්තම ශ්‍රී ලංකාව තුළ අපි දන්නවා ලෝකයේ බිලියනර්ස්ලා ඉන්නවා. ඩොලර් රෝලින් ස්ටීව් ජොබ්ස්, බිල් ගේට්ස්, නැත්නම් අලිබාබාගේ ජැක් මා, දැන් මේ වගේ කට්ටිය තමන්ගේ හැකියාවෙන් තමන්ගේ උනන්දුවෙන් ඉදිරියට ආපු කට්ටිය. හැබැයි ලංකාව තුරද බිලියනර්ස්ලා ඉන්නවා. බිලියනර්ස්ලා ඉන්න ඕන තරම් හොරකම් වලින් බිලියනර්ස්ලා වෙච්ච කට්ටියද ඕන තරම් ඉන්නවා. ඒ හොරකම් වලට උදව් කරලා තියෙන්නේ දේශපාලනඥයින් තමයි කියන එක අපි අනිවාර්යෙන් කියලා. ඒගොල්ලන්ගේ හැකියාවෙන් දිනු වෙච්ච අයත් ඉන්නවා. හැබැයි වැඩිපුර කණ්ඩායමක් අද ඇවිල්ලා දිහි වෙලා තියෙන්නේ දේශපාලනඥයන්ගේ උදව් වලින්. ඉතින් ඒක නිසා අපි ඇත්තටම රජයක් වශයෙන් අපි බලන්න ඕනේ මේ පෞද්ගල දැන් මේ මේ පෞගිය වසර ගත්තම මම නම් කියන්නේ සමහර සමාගම් තියෙනවා බිලියන ගානක ලාභ ලබලා තියෙනවා පෞගිය අවුරුද්ද තුල. ඒතර මේ බිලියන ගානක ලාභ ලබනකොට ශ්‍රී ලංකාවේ රජයේ ආදායමයි අඩු වෙන්නේ කියන එක අපි හොයලා බලන්න ඕනේ. ශ්‍රී ලංකාවේ රජයේ ආදායම අඩුයි. ඒ වගේම තමයි අද සාමාන්‍ය මිනිස්සුන්ට අද කිරිපිටි මං හිතන්නේ ඒ මිල පාලනේ අයින් කරනවා කියලා තිබ්බා, සිමෙන්ති වල අයින් කරනවා කියලා තිබ්බා, ගෑස් වල තිබ්බා. දැන් මේ වගේ බදු වලින් සහන දීලි ඉවරලා ජනතාවට වඩා ව්‍යාපාරිකයෝ යා ලාභ ලැබුවා කියලා තමයි කියන්නේ. සීනි වංචා වෙන්න පුළුවන්, සුදුළු වෙන්න පුළුවන්. මේ වගේ වංචා කියනනම් ඕන දෙයක් කියන්න මම විවේචනාත්මකව නැතුව මට යම් යම් ප්‍රොපෝසල්ස් කීපයක් තියෙනවා කියන්නේ. ඇත්තටම අපි ගත්තොත් එහෙම අපේ මේ වார்த்தාවේ තියෙනවා 19 වෙනි 18 වෙනි පිටුවේ revenue from income tax. අපේ පහුගිය අවුරුද්ද තුල revenue from income tax ඇවිල්ලා බිලියන 81 ඉඳන් බිලියන 55ට අඩු වෙලා තියෙනවා. ගියා 2020 2021 අතර මාසෙ. ඒතර බිලියන 35ක 36ක විතර රජයට ආදායමේ පාඩුවක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි corporate and non-corporate tax වල 18.7%ක අඩුවීමක් තියෙනවා. ඒ වගේම තමයි pay tax ගත්තම ඒකෙත් තියෙනවා ඩොලර් බිලියන 4.4 ඉඳන් 5.6ට අඩු වෙලා තියෙනවා. tax on interest ඒකත් අපේ අඩු වෙලා තියෙනවා. දැන් ඇත්තරම ගත්තම මේ income tax කියන එක රටේ ජනතාවගේ ඇවිල්ලා අද income tax threshold එක තියෙන්නේ අවුරුද්දට 3 million ට වඩා වැඩිපුර හම්බ කරන අය තමයි 106ක පොලියක් ගෙවන්නේ. ඒතර අවුරුද්දකට 3 million ට වඩා වැඩි කියන්නේ මාසික ආදායම ලක්ෂ 2කමාරක්. ලංකාවේ කීයෙන් කී දෙනාටද ලක්ෂ 2කමාරක් වඩා ආදායමක් තියෙන්නේ? එතකොට මේ බදු වැඩි කිරීමෙන් කිසිම එදිනදා ජීවිතේ රුපියල් 35000 50000 ලක්ෂය අතර පඩි ගන්න ඔය ලක්ෂ 2කමාරට වැඩි අයට තමයි මේ 106ක බදු ගහන්නේ. ඉතින් එතනින් එහාට ඊළඟ ත්‍රෙෂෝල්ඩ් එක තමයි 6 මිලියන් වලට වැඩි අයට තමයි 112ක ගහන්නේ. 9 මිලියන් වලට වැඩි අයට තමයි 118ක් ගහන්නේ. දැන් අපේ ලංකාව වගේ දියුණු වෙන රටක ඔස්ට්‍රේලියාවේ සිංගප්පූර වලටත් වඩා බදු සහන ලබා දීලා තියෙනවා. ඉතින් මේ වගේ බදු සහන දෙන්න පහළ මට්ටමේ ඉන්න එදිනෙදා දෛනික ජීවිතයේ අඩු ආදායම් ලබන පවුල් වලට තමයි මේකෙන් වදින්නේ. ලොකු කෝපරේට් කට්ටිය, ලොකු මුදලාලි, ලොකු බිස්නස් කාරයන්ට මේකෙන් වදින්නේ නැහැ. ඉතින් දිගින් දිගටම අපි කියන්නේ මේ ආණ්ඩුව මේ රටේ ඉන්න සාමාන්‍ය ජනතාවට බදු සහන දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් මං හිතන්නේ ඉදිරි මේ බජට් එකේවත් මුදල් ලැබෙත්තුම කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ගත්තොත් එහෙම අපි වැට් සහනය ගත්තොත් එහෙම වැට් සහනය ඇත්තටම 115 ඉඳන් 108ට අඩු කරලා තියෙනවා. ඒ වගේම ත්‍රෙෂෝල්ඩ් එක මිලියන 12ක් ඉඳන් මිලියන 300කට ගිහිල්ලා තියෙනවා ත්‍රෙෂෝල්ඩ් එක. ඒතකොට දැන් මිලියන 300කට වඩා වැඩිපුර හොයන කට්ටිය තමයි වැට් ගෙවන්න ඕනේ රජයට. ඒතකොට මෙච්චර ලොකු පරතරයක් තිබ්බම මේක ඇතුළට කාටවත් ලංකාවේ ආදායමක් ලංකාවේ රජයට බදු ගෙවන ආදායමක් මේකෙන් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ වගේ මේ වැට් එක උනත් අපි ඒක ආපහු අපි කන්සිඩර් කරන්නේ නැහැ. දැන් අනිත් එක pay tax ගත්තම tax එක ගිහිල්ලා අපිම ගිහිල්ලා කවුරු හරි ලංකාවේ පුළුවන් තරම් බදු ගෙවන්න නැතුව හැංගෙන මිනිස්සු අපේ මේකේ තියෙනවා මේකේ බලාපොරොත්තු වෙලා තියෙනවා කියලා මගේ පිටුවංක 19 තියෙනවා බලාපොරොත්තු වෙනවා කියලා අපි ගිහිල්ලා රෙජිස්ටර් වෙයි කියලා ඉන්කම් ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකත් එක්ක. මේ ලංකාවේ සමන්ගේ තමන්ට ගයක් තියෙනවා නම් වයිෆ් ගේ නමට ඒ ගේ දීලි වරලා 10%ක් රෙන්ටකට රෙන්ටල් ඉන්කම් එකෙන් අර විත්හෝල්ඩින් ටැක්ස් වල ගෙවන්න තියෙන ටැක්ස් එක ගෙවන්න නැති මිනිස්සු අපි බලාපොරොත්තු වෙන්නේ කොහොමද ගිහිල්ලා රෙජිස්ටර් වෙයි කියලා තමන්ගේ මේ ටැක්ස් එක ගෙවන්න. ඉතින් ඒක නිසා අපි මේ ටැක්ස් එක සෝස් එකේදීම අපි ඒක අය කරන්න පුළුවන් විදිය ක්‍රමවේදයක් අපි ලබා ගන්න ඕන කියන එකත් කියන්න ඕනේ. ඊට අමතරව තව ගොඩක් දේවල් කියන්න මට තියෙනවා. හැබැයි අපේ ලංකාවක් ප්‍රතිපත්තියක් හිටේ ගත්තම යුද්ධයෙන් පස්සේ ආයෝජන ගේන්න ඕනේ කියන එකට අපි ඉන්සෙන්ටිව්ස් ලබා දීලා තියෙනවා. දැන් මේ රිපෝට් එක තියෙනවා සාමාන්‍යයෙන් ආයෝජකයෝ රටකට එනවා නම් ඒ එන තියෙන හේතු වල තියෙන percentage එක. Economic stability 3.8%, political stability 3.8%, ඒ වගේම quality of life 3.3%. දැන් මේකේ 8 වෙනි හරි 9 වෙනි හරි තැනයි තමයි තියෙන incentive package. ඒ කියන්නේ රටකට ඇවිල්ලා ආයෝජකයෙක් කෙනකොට ඒ incentives හොයාගෙන එන එක 8 වෙනි තැනේ තියෙන්නේ. ඉතින් ඊට වඩා උඩ තියෙන්නේ quality of life, economic stability, political stability. අපේ රටේ නැති දේවල් ටික. කොහෙද political stability එකක් තියෙන්නේ මේ වගේ ප්‍රශ්න තියෙන රටක? economic stability එකක් කොහොම දෙන්නේ ඕන වෙලාවක බෝම්බයක් පුපුරයි කියලා කියන රටක? ඉතින් ඒක නිසා අපි මේ බදු සහන දීලා construction industry එකේ apartment හදන්න බදු සහන දෙනවා. developing industry එකක් මේ building apartment industry කියන්නේ. ඒ apartment හදන්න බදු සහන දෙන්න ඕනේ කියන එක මම පිළිගන්නේ නැහැ. රැකියා ලක්ෂයක් ඇති කරන රැකියා 10000ක් ඇති කරන company එකට අපි මේ බදු සහන දෙනවා නම් ඒක වෙනම දෙයක්. මේ apartment project වලට දෙනවා අපි බදු සහන.
ඒ බදු සහන මිනිත්තු දෙකක් කාලෙ.
හරි. ඒ බදු සහන අරගෙන ඊට පස්සේ ඒගොල්ලන්ගේ project එක කරනවා සල්ලිත් අරගෙන ඒගොල්ලන් යනවා. ඉතින් ඒ වගේ ඒවගේ ප්‍රතිපත්ති තියෙන නිසා තමයි අද රටට මෙහෙ වෙලා තියෙන්නේ. ඒක නිසා අපේ ආදායම වැඩි කරන්න පුළුවන් යම් යම් ප්‍රොපෝසල්ස් අපේ මුදල් ඇමතුමා ඉදිරිපත් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. මොකද ඇත්තටම ආණ්ඩු පක්ෂයේ සමහර ඇමතිවරු මන්ත්‍රීවරුන්ටත් කියනවා මේ මුදල් ඇමතුමා අපහසුතාවයට පත් කරන්න එපා. ගිහිල්ලා කියනවා ඇමතුමාට මුල හතක් තියෙනවා. ඇමතුමා අරුම පුදුම පැකේජ් එකක් දෙන රටේ තියෙන තත්ත්වේ ලෝකේ තත්ත්වේ දැනුම අරගෙන තීරුම් අරගෙන කතා කරන්න ඕනේ මේ මන්ත්‍රීවරු. නැත්තම් ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඇමතුමාටත් අමාරු වෙනවා මේ මිනිස්සු සතුරු කරන්න මේ පාර. ඉතින් ඒක නිසා විශේෂයෙන් තව එක කාරණයක් මම කියන්න කැමතියි. මේ අතුරුදහන් වෙච්ච පුද්ගලයන් පිළිබඳව those who are enforced disappeared people ඇවිල්ලා 2019 annual budget එකේදී 2019 අප්‍රේල් budget එකේදී ඒගොල්ලන්ට මුදල් පාස් වෙලා තියෙනවා මං හිතන්නේ රුපියල් 6000 බැගින් ගෙවීම් කරන්න. අද වෙනතුරු පවුල් 153කට පමණයි ඒ ගෙවීම කරලා තියෙන්නේ. ඒ ගෙවීම 2019 12 වෙනි මාසේ 31 න් පස්සේ කරලා නැහැ. අපේ ස්ථාවරය ඇවිල්ලා අතුරුදහන් කරපු පුද්ගලයින්ට මොකක්ද වුනේ කියලා හොයාගන්න ඕනේ. We want to know what happened to those people who have enforced disappeared people, but at the same time we want them to have a relief. මේ 6000 hari මාසිකව ඒගොල්ලන්ට මොකක්ද වුනේ කියන මරණ සහතික දෙන එක අපි පිළිගන්නේ නැහැ. ඒගොල්ලන්ට මොකද්ද උනේ කියලා හොයලා බලන කල මේ රුපියල් 6000 දීමනවා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි අවසාන වශයෙන් ගරු මුදල් ඇමතුමා උතුරු නැගෙනහිර තියෙන උතව් මේ මම ඉදිරි අනාගතේ බජට් එක නිසා කියන්නේ මේ උතුරු නැගෙනහිර තියෙන සම්පත් තියාගෙන මේ ප්‍රදේශයේ සංවර්ධනය කිරීම තුළින් මේ රටේ ආර්ථිකය හදන්න පුළුවන් ක්‍රමවේද ද්‍රවිඩ ජාතික සංධානය අපි ගාව තියෙනවා. ඔබතුමාලා පහුගිය කාලේ 2015ට කලින්වත් නැගෙනහිර උතුරු නැගෙනහිර පිටපු පුද්ගලයෝ ඔබතුමාන්න ලංකරන් හිටපු හොරගම් කරපු පුද්ගලයන් නිසා තමයි මේ ප්‍රදේශවල අන්ත පරාජයට ලක් වුණේ. අදටත් එහෙම තමයි වෙන්න යන්නේ. මම ගරු මුදල් ඇමතුමාට දැන් මෙතනින් එවන්නම් පිටු තුනක්. ඒ පිටු තුනේ තියෙනවා ෆොටෝකෝපියද? ඒ පිටු තුනේ තියෙනවා ගරු මුදල් ඇමතුමාගේ පක්ෂේ නියෝජනය කරන පුද්ගලයන්ගේ වැලි පර්මිට්. දැන් මඩ කලපුවේ වැලි හොරගම් කරනවා කියලා අපි කියද්දි කවදාවත් නැහැ කියනවා. මේ තියෙනවා AL ඉරක් ABT 309 LR 4
ගරු මන්ත්‍රීතුමා කාලය අවසන් වෙලා
මේ මේ අන්තිම නම් තුන කියව ඉවර කරා. මිස්ටර් P සඳර කුමාර් බැසිල් මේ රාජපක්ෂ ඇමතුමා දන්නවා මඩකලප දිස්ත්‍රික්කයේ පොදු ජන පෙරමුණේ සංවිධායක. දැන් ඊළඟට තියෙනවා IML ඉරක් CHO ඉරක් N14459 S මයුරන් සදාසිව මයුරන් වියාලේන්ද්‍රන් මන්ත්‍රීතුමාගේ මල්ලි. ඊට පස්සේ තියෙනවා දැන් මේ බාන්න මන්ත්‍රීවරු බය නැතුව මෙහෙම කරනවා කියන්නේ ඇමතුමා මේක මොකද්ද වෙන්නේ මේ රටට? අන්තිම එක මම කියලා අවසන් කරනවා AL ඉරක් A ඉරක් BT 1068 මිස්ටර් සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් පිල්ලයන් ඩිස්ත්‍රික් සභාපතිතුමා. එතකොට මම මේ ඔබතුමාට එවන්න මේ මම මේ වාර්තා ගත්තේ හොරෙන් නෙවෙයි පාර්ලිමන්ට් රිසර්ච් ඩිවිෂන් එකේ
පල්ලෙහාට ගත්තා කියලා.
ඉතින් ඒක නිසා ගරු මුදල් ඇමතුමා අපි කැමැති ඔබතුමත් එක්ක එකතුලා වැඩ කරන්න අපේ ප්‍රදේශයේ සංවර්ධන කරන්න උතුරු නැගෙනහිර අපි ගාව ගොඩක් ප්‍රගතිශීලී අදහස් තියෙනවා. අපිට ප්‍රොපෝසල් එකක්වත් දිස්ත්‍රික්ක මට්ටමින් දෙන්නේ නැහැ එම්බසි එකට දෙන්න. මොකද දෙන්න එපා කියලා තියෙන්නේ. සමහර තානාපතිවරුන්ට
කතා කරලා අපිට
උදව් උල්ලන්න පුළුවන් අපිට දෙන්න. ඒක නිසා ගරු මුදල් ඇමතුමා මේ අවස්ථාව අපිට උදව් කරලා දෙන්න මේ ලංකාවේ සියලු ජනතාවට බදු සහන ලබා දෙන්න ව්‍යාපාරිකයන්ට බදු සහන ලබා දෙන්න නැතුව කිලිම කළා මම අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ගරු රෝහිත බෙගුණාතර මැතිතුමා ඔබතුමාට මිනිත්තු 12ක් කාලයක්
තියෙනවා. ගරු සභාපතිතුමනි අද දවසේදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා විසින් කල්තබන අවස්ථාවේ ඉදිරිපත් කරන යෝජනාව විශේෂයෙන්ම රාජ්‍ය මුදල් අමාත්‍යාංශයේ විසින් ප්‍රකාශයට පත් කරන ලබන අර්ධවාර්ෂික වාර්තාව මේ මොහොතේ රටේ ආර්ථිකයට පවතින තත්ත්වය පිළිබඳ මහජනතාවගේ අවබෝධය සඳහා වෙන සම්බන්ධයෙන් එතුමාගේ කතාවට අපි අහුන්කම් දුන්නා. ඒ කතාවට අහුන්කම් දෙනකොට මගේ දැනීමේ හැට විශ්වාස කරන්නේ ගරු සභාපතිතුමනි රහසින්වත් පවු නොකළ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා. අඩු ගානේ රහසින්වත් පවු කළා නැති කෙනෙක් විදිහට තමයි එතුමා මේ පාර්ලිමේන්තුවේ අද එතුමාගේ කතාව කළේ. එතුමා මේ මුළු කතාව දිහාම අහුන්කම් දුන්නම සභාපතිතුමා මට පෙවුණා ඉතිහාසයේ හැම ආණ්ඩුවක්ම කරපු වැරදි හින්දා අපි ණයබර වැඩි වෙලා තිනවා ආර්ථිකය කඩා වැටලා තිනවා මේ වගේ චෝදනා කරා. ගරු සභාපතිතුමනි මේ කතාව නැවත ඇහුවොත් ගරු සභාපතිතුමනි මට පුළුවන් නම් පෙන්වන්න මේ කතාවේ 2015 සහ 2020 රජය ගැන මොනව හරි තිනවා. මේ ආර්ථිකය කඩා වැටීමට හේතුවක් තිනවා නම් ඒ හේතුවට අර 2015 සහ 2020 ජනතා වියුක්ත ප්‍රමුණේ පූර්ණ සහයෝගය ඇතුව හදාගත්තු යහපාලන ආණ්ඩුවෙන් මේ වරදා සිද්ධ වෙලා නැද්ද? මහා බැංකු මංකොල්ලේ සිද්ධ වුණා. මහා බැංකු මංකොල්ලේ සිද්ධ වුණේ
රටේ වසංගතයක් තිබුණෙත් නැහැ, ආර්ථික අර්බුදයක් තිබුණෙත් නැහැ. ඒ කිසිම දෙයක් නැතුව ආණ්ඩුව අරගෙන හරියටම මාසෙයි දවස් 12කදී මහා බැංකුව මංකොල්ල කරනවා. හැබැයි මම බලාපොරොත්තු වුණා අදුම ගානේ ඒ ගැනවත් අඩු ගානේ අපේ මිත්‍ර මන්ත්‍රීතුමාගෙන් යම් දෙයක් කියවෙයි කියලා බලාපොරොත්තු වුණා. නමුත් ඒක හම්බුනේ නැහැ. මම දන්නේ නැහැ ඒකට මොකද්ද හේතු වුණේ කියලා. මම පැහැදිලිව කියනවා ගරු සභාපතිතුමනි, දැන් මේ රටේ කිරිපිටිමිල ප්‍රශ්නයක් තියෙනවා, අපි පිළිගන්න. සිමෙන්ති වල ප්‍රශ්නයක් තියෙනවා, අපි පිළිගන්න. ඒ වගේම තමයි අත්‍යවශ්‍ය භාණ්ඩ වල ප්‍රශ්නයක් තියෙනවා. අපි විපක්ෂයේ හිටියත් ආණ්ඩුවේ හිටියත් මේ පොළවේ පය ගහන්න ඕන, ඇත්ත ඇසි සැටින් දකින්න ඕන. අපි විශ්වාස කරන්න වෙනවා. අපි විශේෂයෙන්ම අපි මේ දිවයිනක ජීවත් වෙන මිනිස්සු ඇටියට සංචාරක ක්ෂේත්‍රය තුලින් අපිට ලැබෙන්න තිබුණෝ ඇමරිකානු ඩොලර් බිලියන 4ක් සහ 5ක් යන ප්‍රමාණයක මුදල අපිට අහිමි වෙලා ගරු සභාපතිතුමනි. හැබැයි ඒක අහිමි වෙන ගමන් අපි වෙනදාට වියදම් කරපු තෙල් වලට, වෙනදාට වියදම් කරපු මේ අත්‍යවශ්‍ය භාණ්ඩ වලට යවන ඩොලර් වලට වැඩිය අපි නොහිතපු දෙයකට අපි ඩොලර් වියදම් කරන්න වෙලා. ඒ මොකද්ද? ලෝකයේ සම්මතය මොකද්ද? කොවිඩ් වසංගතය. ලෝක සම්මතය තමයි කොවිඩ් වසංගතය වෙනුවෙන් ලෝකයේ පිළිඅරගෙන තියෙන එකම විසඳුම එන්නත ලබා දීම. ගරු සභාපතිතුමනි, අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ කොවිඩ් වසංගතය එකම තමයි එතුමා මේ රට බාර ගන්න සිද්ධ වුණේ. එතුමා ඒ වෙනුවෙන් එතුමා ඍජුවම මේකට මැදිහත් වෙලා අද එන්නත ලබා දීම ක්‍රියාත්මක කළා. අද ලෝකයේ රටවල් පහක් හයක් ඇතුළත අපි එන්නත ලබා දීම වෙනුවෙන් ඉදිරියෙන් ඉන්නවා. ඊළඟට තුන්වැනි මාත්‍රාව කෙරෙහිත් අපේ අවධානය යොමු කළ එකත් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ගරු සභාපතිතුමනි, මම මතක් කරන්න ඕන මේ කිරිපිටි සම්බන්ධයෙන්, ඒ වගේම අනිකුත් අපි ආනයන භාණ්ඩ සම්බන්ධයෙන්. ගරු සභාපතිතුමනි, ලෝකයේ නෞගාස්තුව ඉතාම ඉහළට ගිහිල්ලා තියෙනවා. 150%කින් 200%කින් නෞගාස්තුව ඉහළ ගිහිල්ලා තියෙනවා. එදා සාමාන්‍යයෙන් ඩොලර් 1800කට නෞගාස්තුව එක කන්ටේනරයකට ගෙවපු මිනිස්සුන්ට ඩොලර් 6500ක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. අතිවිශාල මුදලක්. අතිවිශාල මුදලක් ගරු සභාපතිතුමනි. එතන මේ සියල්ල එකතු වෙන්නේ කොතෙන්ද? මේ සියල්ලම මේ මුදලට එකතු වෙනවා. ඩොලරය ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ අභියෝගයට අපි මුහුණ දෙන්න සිද්ධ වෙනවා ගරු සභාපතිතුමනි. එතන මේ අභියෝගයත් එක්කම තමයි මම පැහැදිලිව කියන්න ඕන. දැන් එතුමා පැහැදිලිව කියනවා මේ අර්බුදය අපි කළමනාකරණය කරනවා ගරු සභාපතිතුමනි. අපි අභියෝගය බාරගෙන තියෙනවා. අපේ නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා බොහොම වගකීමකින් ඒ වගකීම ඉටු කරන්න ලෑස්ති. ඒ ලෑස්තියින්ද තමයි අපිට තියෙන එකම ඩොලර් මේ රටට ගෙන්නා ගැනීමේ අපේ අපනායන ක්ෂේත්‍රය. අපි මේ අවුරුද්ද වෙනකොට, මේ මාසයේ වෙනකොට අපි බලාපොරොත්තු වුණාට වැඩිය ලොකු වර්ධනයක් අපි ඇති කරගෙන තියෙනවා. ඒක කාර්යක්ෂමතාවයේ වැඩපිළිවෙල. මේ රටේ අපනායන ක්ෂේත්‍රයේ හැම ක්ෂේත්‍රයේම ඉන්න අය දිහා බලලා ඒක කෘෂි ක්ෂේත්‍රය වෙන්න පුළුවන්, භාණ්ඩ වෙන්න පුළුවන්. අපි ඒක ඉහළ තත්ත්වයකට ගෙනල්ලා තියෙනවා. මොකද හේතුව එක දොරටුවක් පැහැනවා නම් ආදායම් වල අනිත් දොරටුව අරින්න ඕන. ඒක විවෘත කර ගන්න ඕන. අපි අභියෝගය බාර ගන්න ඕන. අපි ආයෝජන ගේනවා. අපි ආයෝජන ගේනකොට අපිට පේනවා විපක්ෂය ඒ ආයෝජන දිහා බලලිවරලා ලොකුවට කෑ ගහනවා. දැන් මොකද්ද කරන්න ඕන? දැන් භාණ්ඩ වල මිල ජාත්‍යන්තරයේ කිරිපිටි වල මිල ඉහළ ගිහිල්ලා නම්, ගෑස් මිල ඉහළ ගිහිල්ලා කියලා අනුර කුමාරසේන නායක මන්ත්‍රීතුමා හොඳටම දන්නවනම්, එතන මොකද්ද කරන්න තියෙන්නේ? ගෑස් පෝලිමක් හදනවද? මිල ඉහළ දාලා හරි කමන්න මිනිස්සුන්ට දෙනවා. ප්‍රශ්න දෙකක් තියෙනවා. මොකද්ද උත්තරේ හොයාගන්න? මොකද්ද අපි හොයාගන්න? අපි පෝලිම් හදනවා. හැබැයි හුඟක් වෙලාවට විපක්ෂයේ කැමති ගරු මන්ත්‍රීතුමනේ පෝලිම් හදනවා. පෝලිම් හදිච්ච වෙලාවට තමයි මාතෘකාව ගොඩනගන්නේ. පෝලිම් හදිච්ච වෙලාවට තමයි මාතෘකාව රටට ගෙනියන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි ආණ්ඩුව විවේචනයට ඉතාම හොඳ අවශ්‍ය කරන පදනමක් හැදෙන්නේ, හොඳ වේදිකාවක් හැදෙන්නේ. ඒ වේදිකාව හැදෙන්න දෙන්නේ නැහැ අපි. අපි රටේ ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ වෙනුවෙන් තීන්දුව తీරන ගන්නවා ගරු සභාපතිතුමනි. දැන් මේ කතා දිහා බලනකොට මම අහගෙන හිටියා කොන්ක්‍රීට් වනාන්තර මොකද? ගරු සභාපතිතුමනි, කොන්ක්‍රීට් වනාන්තර මොකද? ඔව්, අපි දන්නවා මේ දකුණු අධිවේගී මාර්ගය දා කොට්ටාවෙන් පටන් අරගෙන ගාල්ල දක්වා ගිහිල්ලාද හම්බන්තොට දක්වා යනවා ගරු සභාපතිතුමනි. කොන්ක්‍රීට් වනාන්තරයක්. ඔව්, මොකද වනාන්තරයේ මැද්දෙන් කොන්ක්‍රීට් අධිවේගී මාර්ගයක් යනවා.
මේක පළදායි නැද්ද? මේක ගිහිල්ලා නැද්ද? මේක රටට අවශ්‍යතාවයක් නෙමෙයිද? රටක දියුණුවට විශේෂයෙන්ම හොඳ මාර්ග පද්ධතියක්, හොඳ sannivedanaya, මේ වගේ කටයුතු ප්‍රවාහන ක්ෂේත්‍රයක් රටක දියුණුවට අවශ්‍යයි. එතකොට අධිවේගී මාර්ගය අපිට අවශ්‍ය නැති දෙයක්. අධිවේගී මාර්ගය අපිට අවශ්‍යයි. ගරු සභාපතිතුමනි, ඒක අවශ්‍ය දෙයක්. ඒක සූර්යව ක්‍රීඩා පිටිය. මේව අවශ්‍ය නැද්ද? අපි තාම ගෝත්‍රික යුදයේ ජීවත් වෙන්න ඕනේ. අපි ගෝත්‍රික යුගයේ ජීවත් වෙන්න ඕනේ. මොකද්ද කරේ 1977 ජේ.ආර්. ජයවර්ධන මහත්තයා? එදා 1977 ඇතුළත කෘෂි ආර්ථිකයක්, අපනායන ආර්ථිකයක්, නිෂ්පාදනයක් හදන්න සිරිමාව මැතිණිය උත්සාහ කරනකොට ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ගෝ ඒ ඔක්කොම වැඩි හොඳයි අපි කන්න දෙන්නම් කියලා. හරිද? අපරාධ ආයිෂෝ නෑ මම අපරාධ හොඳ ටික කියනකොට යන්නේ. හරි. රයිට්. ඔව්. ඒ නිසා ගරු සභාපතිතුමනි, එදා ජේ.ආර්. ජයවර්ධන මිනිසුගේ බඩට කතා කරේ. ඔළුවට නෙවෙයි. රටේ අනාගතේ නෙවෙයි බඩට කතා කරා. බඩට කතා කරලා කිව්වා මම අට අටක් දෙන්නම් කියලා. රටේ මිනිස්සු අට අට පස්සේ ගියා. අට අට පස්සේ ගිහිල්ලා මොකද සිද්ධ වුනේ? රටේ මිනිස්සුන්ට අවුරුදු 17ක් රට විනාශ වෙන තත්ත්වයට පත් වුණා. අවුරුදු 17ක් රට විනාශ වුණා ගරු සභාපතිතුමනි. මොකද්ද උනේ? අපේ රටේ දීච්ච අර දේශීය නිෂ්පාදන අපරාධ ක්ෂේත්‍රය සහ මුලින්ම විනාශ වුණා. දැන් මේ කොවිඩ් තත්ත්වයේ තියනවා කියලා අපේ සංවර්ධනය නවත්තන්න ඕනද? ගරු සභාපතිතුමනි, අමුණාංශක දිස්ත්‍රික්කයේ කාපට් ලක්ෂ්‍ය බඩදරන ක්‍රියාත්මක වෙනවා. මිනිස්සු ආස නැද්ද කාපට් පාරක යන්න? මිනිස්සුන්ට අවශ්‍යතාවය නැද්ද එදාට වැඩිය වේලාව අඩු කරගෙන තමන්ගේ ප්‍රදේශයේ දියුණුවක් වෙනව දකින්න? ඉක්මනට ගමනක් යන්න. සූර්යව ක්‍රීඩා පිටිය ඔබට ශක්තියක් නෙවෙයිද? දිස්ත්‍රික්කෙට හම්බන්තොට වරාය ඔබට ශක්තියක් නෙවෙයිද? එදා අපි කතරගම ගියනකොට ඔබතුමාගේ ප්‍රදේශයේ දිස්ත්‍රික්කේ දෙපැත්තේ තිබුණේ අර කාටවත් වැඩක් නැති කටු ගස් වර්ගයේ විතරයි දකින්න තිබුණේ. තනි පාර වාහනයක එක වාහනයක් එනකොට අනිත් වාහනේ කැලාවට ගන්න ඕන. හැබැයි මේව දිනුම යුතු නැද්ද? කොරියාව රට ගන්න, චීනය ගන්න, කොරියාවේ සෝල් නගරුව වගේම තමයි බුසාන් නගරය.
ගරුමෙත්තම තව මිනිත්තු තුනක් තියෙනවා.
මට විනාඩි පහක් දුන්නා සංවිධායකතුමා. ගරු සභාපතිතුමනි, මම මතක් කරන්න ඕන ඒ වගේම තමයි අනුර කුමාර දිසානායක මහත්තයා ප්‍රකාශ කළා. අපි අහගෙන හිටියා එතුමා දූෂණ වංචා ගැන කතා කරා. එතුමා මෙතන මේ පාර්ලිමේන්තුවේ නැති කවුරුව වැරදි කරලා තියෙනවා වැරදි කරුවන්ට දඬුවම් දෙන්න. හැබැයි අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා මේ කතා කරපු සියල්ලම මේ දූෂණ ගැන කිව්වා. මේ ඔක්කොම කිව්වේ මොනවද? 2015ට පෙර සභාපතිතුමනි, 2015ට පෙර මේ කියන හොරකම් ටික සිද්ධ වුණා නම් ඒ සිද්ධ වෙච්ච එක ගැන අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ කතා කරපු හංසා දරගත්තම ඔළුවේ කෙස් වලට වැඩිය මේ කතාව දිගටම කියලා තියෙනවා. හැබැයි ඇයි බැරි වුණේ? එතුමා විසින් හදාගත්තු යහපාලන ආණ්ඩුව තියෙනකොට ඒ ආණ්ඩුව එතුමා දූෂණ විරෝධී කඳවුරේ FCID එක ඇති කරලා ඒකේ නියෝජිතයෙක් වෙලත් ඇයි මේ හොරකම් ටික අල්ලගන්න බැරුණේ? ඇයි මේ හොරකම් ටික අල්ලගන්න බැරුණේ සභාපතිතුමනි? ඇයි මේ හොරකම් ටික ගිහිල්ලා කියන්න බැරුණේ? මම දැක්කා අර එතුමා කතා කරා දැන් මේ දවස්වල කරලියේ තියෙන විදේශ රටක මුදල් තියෙන කෙනෙක්. මම නමවත් කියන්න කැමති නෑ. හැබැයි ඇයි එතුමාට බැරි මේ අධිකරණයේ දැන් මේ නඩුවත් යනවා? කරුණාකරලා ගිහිල්ලා පක්ෂයක් ඇඩියට ඔය කියපු කාරණා ටික ඒ අධිකරණයට ගිහිල්ලා කියන්න තිබුණා. නෑ, ප්‍රශ්නේ මේකයි ගරු සභාපතිතුමනි. මොකද්ද ප්‍රශ්නය? පැමිණිල්ලත් අනුර කුමාර දිසානායක, අධිකරණයත් අනුර කුමාර දිසානායක, තීන්දුවත් අනුර කුමාර දිසානායක. ඒක එක්සත් ජාතික පක්ෂයේ මේ විපක්ෂයේ හිටියත් අපි මේ පැත්තේ හිටියත් ඒක ඉතිහාසයක් එහෙම තියෙනවා. කොහොමද ඒ ඉතිහාසය එන්නේ? 1988-89 ගම්මල ජනතා වික්තු පෙරමුණ ආයුධ අතර අරගෙන ක්‍රියාත්මක කරන වෙලාවේදී ගමේ ඉන්න ග්‍රාම සේවක මහත්තයා ගමේ ඉන්න පොලිස් නිලධාරියාගෙන සැකයක් මතු වෙනවා ගරු මන්ත්‍රීතුමනි. ඒ සැකයක් මතු වුණාම මොකද කරන්නේ? ඒ සැකේ මතු වුණාම ග්‍රාම සේවක මහත්තයා ඔත්තුවක් දීලා කියලා කියනවා. ඔත්තුව දීලා ඒක ආරංචි වෙනවා ජනතා වික්තු පෙරමුණේ සන්නද්ධාංශේ නායකයන්ට. ඒගොල්ලෝ ඇවිල්ලා ග්‍රාමසේක මහත්තයව එළියට ගන්නවා. එළියට ගන්න කවුරු ඉස්සරහද කරු මන්ත්‍රී සභාපතිතුමනි? අහිංසක දරුපටව ඉස්සරහ අපිට, අහිංසක බිරිඳ ඉස්සරහ අපිට අරගන්නවා. මෙහෙට එනවා තමුසේ ග්‍රාමසේවක මහත්තයා. තමුසේ අපේ විරුද්ධව කියලා තිනවා. එහෙම නැත්නම් තමුසි මේ වැරද්ද කළා තියෙනවා. වැරද්දක් කළා තියෙනවා කියලා කවුරු හරි කියනවා. සැකයක්, කාරණාවක්. අනේ අර ග්‍රාමසේක මහත්තයව එළියට අරගෙන අර අහිංසක දරුවෝ අර අහිංසක තමන්ගේ මේ ග්‍රාමසේක මහත්තයගේ බිරිඳ ඉස්සරහා අපිට අනේ ටොංගල ඔළුවට වැඩි තියෙනවා. අර ගල් කටස් එකේ. එහෙම ග්‍රාමසේක මහත්තයෝ කී දෙනෙක්ව මැරුවද? කී දෙනෙකුව මැරුවද? ඉතින් හරිනේ. හරිනේ. තාමත් ඒ කැලා නීතියද රජ කරවන්නේ இல்ல. ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා. ඔහුට විරුද්ධව පැමිණිල්ලක් තියෙනවා නම් ඔහුට අධිකරණයේ යන්න. අධිකරණයත් එකද්ද සභාපතිතුමනේ. අධිකරණ තියෙනවා මහේස්ත්‍රාත් අධිකරණය, ඉහළ උසාවිය, අපිල් උසාවිය, ශ්‍රේෂ්ඨ අධිකරණය. මේ රටේ නීතිය. හැබැයි නීතිය නෙවෙයි මේ ඉල්ලන්නේ. මේ එදා 88 89 තුවක්කුවෙන් ඉල්ලපු එක. 88 89 කාලේ තුවක්කුව පෙන්නලා ගෙදරට ඇවිල්ලා ඔළුවට ටෝංගාල වැඩි තියලා ගම්මල අහිංසක දහස් ගාණක් මිනිස්සු මරපු විදියට ඉල්ලනවා. කාට හරි වැරද්දක් කරන්න තමුන්නාන්සේ සභාපතිතුමාගෙන වැරද්දක් කිව්වනම් මේ ජනතාවෙන් තිබුණ නීතිය තමයි තමුන්නාන්සේට ඔය මූලාසනයට ඇවිල්ලා ටෝංගාල තියෙන එක. හරිද? හරිද? කාගේ ඒ නීතිය? කොහොමද දෙවියන් හැමතුරු එහෙම නීතියක් තියෙන්නේ? ඒක කලා නීතිය බවට පරිවර්තනය වෙනවා. ඒ කලා නීතිය කරන්න අපිට ඉඳ තියන්න බෑ ගරු සභාපතිතුමනි. ඒක එදා අහිංසක කාලේ අපි දැක්කා. දැන් බලන්න මේ කියන ඔක්කොම ජනතා ආයුක්තු පෙරමුණ කියනවා මිනිස්සු අහලා තියෙන හැටි සභාපතිතුමනි. ජනතාව අහන් ඉඳලා තියෙන හැටි අපි බලමු. කොහොමද අහන් ඉඳලා තියෙන්නේ? ජනතා ආයුක්තු පෙරමුණ 2004 අපිත් එක ගැහුවා සම්දානය. ජනතා ආයුක්තු පෙරමුණයි අපි එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව ඔවුන්ගේ ආණ්ඩුව 2001 ස්ථාපිත කරා. ඒ ආණ්ඩුවට විරුද්ධව අපි වෙනමම කඳවුරක් හදාගත්තා. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය ජනාධිපතිනිය, ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ ඇමතිවරයා, පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. අපි සම්දානයක් ගැහුවා JBP එකයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ගහලා මොකද්ද වුනේ? ඒ සම්දානේ කරු සභාපතිතුමනේ ඔබතුමාට මතක ඇති. මොකද්ද සිද්ධ වුනේ? මන්ත්‍රීවරු 39ක් අපිත් එක්ක සම්දානගත වෙලා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 39ක් මේ පාර්ලිමේන්තුවට එනවා. මේ පාර්ලිමේන්තුවේ 39ක් ඉන්නවා. වාර්තාගතයි. මේ රටේ සුළු පක්ෂයක් හරි සෑම මන්ත්‍රීතුමනි. පාර්ලිමේන්තුවේ 39ක් එනවා. චන්ද්‍රිකා මැතිනියගේ ආණ්ඩුව 39ක් වෙන ආණ්ඩුවේ අමර කුමාර විසානාග මන්ත්‍රීතුමාට මොකද හම්බෙන්නේ? කෘෂිකර්ම ඇමතිකම. කෘෂිකර්ම ඇමතිකම. මේ රටේ කෘෂිකර්ම ඇමතිවරයා පුංචි කැබිනට් එකක් තිබුණේ. කෘෂිකර්ම ඇමතිවරයාට බාර දුන්නා වැව් ටික හදන්න. මං අහනවා. අද එතුමා හිටියා නම් හොඳයි. මට පෙන්නන්න වැව් කැසේ වෙතත්. අඩු ගන්න ගෙම්මන්ට ඉන්න පොඩි වලක්. අඩු ගන්න නෙළුම් ගාස් ටිකක් දාලා නෙළුම් පැල ටිකක් දාලා ඒක ගෙම්බෝ හදන වලක් තිබුණාද? කෝ කතාව කරන්න පුළුවන්, පීනන්න කියා දෙන්න පුළුවන් ගොඩ ඉඳන්. හැබැයි පැල්ල බලන්න ඕන කොහොමද පීනන්නේ කියලා. මොකද දැන් සිද්ධ වුණේ කරු සභාපතිතු? 2010 මොකද්ද වුණේ? මන්ත්‍රීවරු 4ට අඩු වුණා. 4ට අඩු වුණා. 2015 මන්ත්‍රීවරු 6යි. 2020 මන්ත්‍රීවරු 3 දෙනයි. 3 දෙනයි. දෙවි හාමුදුරනේ මේ අපේ රටේ මිනිස්සුන්ගේ ඔළුවේ අමාරුවද නැත්නම් ජනතා විමුක්තිපෙරමුණේ ඔළුවේ අමාරුවද? මේගොල්ලෝ මෙච්චර දැන් අවුරුදු 70 ගානක් තිස්සේ මේ කියන ඒවා අහුවනම් මේගොල්ලෝ රට බාර දෙන්න එපා. මේ 39 යන්න බෑ 79ට. 79 කියලා 3යි. මට ෂුවර් නෑ මේ 3නුත් 2ක් හැලෙයිද කියලා ඊළඟ සැරේ වෙනකොට. ඒ වගේ தத்துவයක් තියෙන්නේ. ඇයි? හැමදාම විවේචනය. හදනවා. නායකයෝ හැදුවා කියලා හැදුවා. කරත් පොන්සේක මහත්තයව ගෙනාවා ජනාධිපති කරන්න. මොකද්ද කරේ? එතුමාට ගැළපෙන්නේ නැති එතුමාට ගැළපුණා ඇත්තටම අර හොඳ හමුදාවේ ඇඳුම. එතුමාට ගැළපෙන්නේ නැති ජනාධිපති ඇඳුමක් මැහුවා. ඒක ලොකුයි. අන්තිමට මොකද්ද වුනේ? ඒ ගැළපුම නෙමෙයි ජම්පරේ ඇඳුවා. කවුද මේ මුල? මේගොල්ලෝ. ඉතින් මේ වගේ තත්වයක් තිබීම තුළ රටේ ආර්ථිකයට අපි කියනවා අභියෝග අපි වාරගන්න ලෑස්ති. අපි අභියෝගය බාරගෙන තියෙන්නේ. ඒ අභියෝගය බාරගෙන අපි මේ ආර්ථිකය කළමනාකරණය කරනවා. පාසමණික්ක මන්ත්‍රීතුමා කිව්වා මුදල් ඇමතිතුමාට මොළ 7ක් තියෙනවා. නෑ කවුරුත් එහෙම කියලා නෑ. එතුමාට එක මොළයයි තියෙන්නේ, මොළ 7ක් නෑ. හැබැයි ඒ මොළේ මේ ඉන්න ඔක්කොනම් වැඩිය හොඳ මොළයක්. ඒ මොළේ ඉතාම සාර්ථක මොළයක්. ඒ මොළේ හොඳ දුරදක්නා නුවණක් තියෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණකට පක්ෂයට අවුරුදු 5 පිරෙනවා නොවැම්බර් මාසේ 2 වෙනිදාට. අද ලංකාව විතර දවන්තම පක්ෂය හදන්න ඔළුව තියෙනවා එතුමාට. අද මේ වගේ අභියෝගයක් තියෙනකොට මේ මුදල් අමාත්‍යංශය මෙහෙවන්න තියෙනවා. හැබැයි එතුමා විශ්වකර්ම වැඩක් 20-22 අවුරුද්දේ මේ ගේන අයවැය සාර්ථක අයවැයක් කියන එක අපි බොහොම ගෞරවයෙන් ගරු සභාපතිතුමනේ මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ ගේන අයවැය තුලින් මේ රටේ ආර්ථිකයේ ඉහළ මට්ටමකට අපි ගේනවා, රට ස්ථාවරභාවයකට ගේනවා. ඒ වෙනුවෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වගේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ නායකත්වය යටතේ මුදල් ඇමැතිතුමා නව ආර්ථිකයත් එක්ක නව ජීවනෝපාය වැඩපිළිවෙලක් තුල හැම මන්ත්‍රීවරුට සල්ලි දීලා තිනවා ගරු මන්ත්‍රීතුමනි ගම නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට
කවදාවත්
මේ සියලු කටයුතු අපි ඉෂ්ට කළා මේ රට අපි බලාපොරොත්තු වෙන ලෝකේ වාසනාවන්ත රටක් බවට පරිවර්තනය කරන වැඩ කරනවා කියන මතක් කරමින් ඔබතුමා අරබෝමත් විශ්වන්ත වෙනවා
බෝම සිතේ කරව මත්තුමනි ඊළඟට ගරු ආචාර්ය නාලක් ගොඩහැව මැතිතුමා ඔබතුමාට මිනිත්තු 10ක් කාලයක්
ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි මුදල් ඇමතිතුමා මේ සභාව අමතමින් කරපු එතුමාගේ මංගල කතාවේදී අවංකවම පිළිගත්තා වර්තමානයේ මේ රටේ ආර්ථික කළමනාකරණයේ දුෂ්කරතාවක් තිබෙනවා කියන එක. එතුමා කිව්වා මේ අවස්ථාව අපි ඉන්නේ හරියට මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කනවා හා සමාන තත්වයක කියලා. ඒ යථාර්ථය පිළිඅරගෙන තමයි අපි මෙවර අයවැය සකස් කරන්නේ. නැවත අපි මේ ගැටළු වලට විසඳුම් සොයන ගමන්ම අපිට වගකීමක් තිබෙනවා මේ රටේ ජනතාව දැනුවත් කරන්නට අපි මේ කතා කරන වර්තමාන ආර්ථික අර්බුදය නිර්මාණය වුණේ කොහොමද කියන එකට. එතකොට තමයි මේ අපි කරන දේවල් හරය ජනතාවට වැටහෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොට අපි හොඳින්ම දැනගෙන හිටියා අපිට විශාල ආර්ථික අභියෝගයකට මුහුණ දෙන්නට වෙනවා කියන එක. ඒක දැනගෙන තමයි අපි රට බාරගත්තේ. ඒ වගේම ඒ අවස්ථාවේ තිබිච්ච ආර්ථික ගැටලුවට නිශ්චිත විසඳුම් මාලාවක් රටට ඉදිරිපත් කළා තමයි අපි ජනතාවගෙන් බලය ඉල්ලුවේ. 2019 අපි බාර ගන්නකොට මේ රට මොකද මේ රටේ තිබිච්ච ආර්ථික තත්ත්වය. මේ රටේ ආර්ථික වර්ධන වේගය වෙන විට 2.3 දක්වා පහළට ඇවිල්ලා තිබුණා. මේ කලාපිය අනික් රටවල් සියල්ලම දියුණු වෙන අවස්ථාවක. මාලදිවයිනේ වර්ධන වේගය වෙලාවේ 7%, බංග්ලාදේශයේ 8.3%, නේපාලේ 6.7%, ඉන්දියාවේ 4%, වියට්නාමේ 7%, පිලිපීනේ 6%. මේ වගේ තත්ත්වයක තමයි ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2.3%ට පසුගිය රටේ ජර්ජියත්තේ පල්ලයට ඇවිල්ලා තිබුණේ. මේක ක්‍රමානුකූලව අවුරුදු 5ක් තිස්සේ සිද්ධ වෙච්ච දෙයක්. 2015 ආර්ථික වර්ධනය වුන් යටතේ 5%ට අඩු වුණා. 2016 4.5%ට අඩු වුණා. 2017 3.6%ට අඩු වුණා. 2018 3.3%ට අඩු වුණා. 2019 2.3%ට අඩු වුණා. මේ විදිහට ගියා නම් කොරෝනා ආවත් නැතත් 2020 ආර්ථික වර්ධන වේගය තාමත්ම අඩු මට්ටමකට වැටෙනවා. මේ විදිහට ආර්ථිකය ක්‍රමක්‍රමෙන් බන්ධගාමී වුණාට ඒ රජයේ තිබිච්ච කාලේ මේ ලෝකේ කිසිම ගෝලීය අර්බුදයක් තිබුණේ නැහැ. මේ මුල්ල තෙල් අර්බුදයක් තිබුණේ නැහැ. මුල්‍ය අර්බුදයක් තිබුණේ නැහැ. ආහාර අර්බුදයක් තිබුණේ නැහැ. ගෝලීය වසංගතයක් තිබුණේ නැහැ. කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් අපේ රටේ ආර්ථිකයට ලොකු බලපෑමක් එල්ල කරන තෙල් මිල දිහා බැලුවොත් ඒ වෙලාවේ රජයට ඉතාමත්ම වාසිදායක තත්ත්වයක් තිබුණේ. සාමාන්‍යයෙන් බැරලයකට ඩොලර් 55-65 විතර පරාසයක් තුල තමයි තෙල් මිල විචලනය වුනේ. නමුත් 2011-2014 කාලෙත් එක්ක සංසදයේ කළ බලන විට තෙල් මිල ඊට වඩා ඉහළ ගියක. බැරලේ ඩොලර් 110ක් වගේ ඉහළ ගියක තිබුණේ. මෙවැනි තත්ත්ව තිබිලත් පසුගිය රජයට අපේ විදේශ සංචිත වර්ධනය කරගන්න බැරි වුණා. 2014 අපි යාළ රට බාර දෙන විට මේ රටේ විදේශ සංචිත තිබුණා ඩොලර් බිලියන 8.3. නමුත් ඔවුන් අපිට ආපහු බාර දෙනකොට අවුරුදු 5කට පස්සේ විදේශ සංචිත තිබුණේ ඩොලර් බිලියන 7.2. මෙතනදී ඒගරු මුලාසනාරුර බන්තිතුමනි වැදගත් වන්නේ අපි කොතනද ඉන්න ඕනේ කියලා තමයි බලන්නට ඕනේ. 2014 වෙනකන් 2005 ඩොලර් බිලියන 2.7 පටන් අරගෙන 8.3කට වැඩි වෙච්ච සංචිත ප්‍රමාණය ඒ විදිහට ගියා නම් 2019 වෙනකොට අඩුම ගානේ ඩොලර් බිලියන 13ක් 14ක් විය යුතු තිබුණා. එහෙම තිබිය යුතු සංචිත තමයි අපිට 7.2ට බස්සලා මෙයා බාර දුන්නේ. අඩුම ගානේ අර සම්පූර්ණයෙන් හදලා තිබිච්ච හම්බන්තොට වරාය විකුණලා ගත්ත සල්ලිවත් මේ සංචිත වලට එකතු වෙන්නේ නැහැ. 2015-2014 කාලේ මේ රටේ ආර්ථිකයේ ඩොලර් බිලියන 20 ඉඳන් 80 දක්වා වර්ධනය වුණා. 2014 මහ බැංකුව පුරෝගතනය කරා 2019 වෙන විට මේ රටේ ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන 145 දක්වා වර්ධනය වෙනවා කියලා. මොකද අතට මොකද උනේ? 2015-2019 කාලේ මේ රටේ දළ ජාතික නිෂ්පාදනයේ වර්ධනය වුණේ ඩොලර් බිලියන 3කින් පමණයි. ඒ කියන්නේ ඩොලර් බිලියන 60ක් විතර අපේ ඉලක්කයත් එක්ක සසඳනකොට අපි පිටිපස්සෙන් හිටියේ. 2014 වසරේ පමණක් අපේ රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 287කින් වැඩි වුණා. 2014 ඩොලර් 3800ක් වෙච්ච ඒක පුද්ගල ආදායම අපි පුරෝගතනය කරලා තිබුණා 2019 වෙනකොට ඩොලර් 6600 ඉක්මෝඩා කියලා. 2800 ඩොලර් 2800ක විතර වර්ධනයක්. නමුත් මොකද උනේ? මේ අවුරුදු 5ටම ඒක පුද්ගල ආදායම වර්ධනුවේ ඩොලර් 50කටත් වඩා අඩු ප්‍රමාණයකි. 2014 දී ඒක පුද්ගල ආදායම ඩොලර් 3819යි 2019 3852. ඒ තරම් කනගාටුදායක තත්ත්වයක්. ඒ වගේම අද මේ රුපියලේ අවප්‍රමාණ වීම ගැන කතා කරන උගක් අය අමතක කරලා තියෙනවා මේ කාලය තුල රුපියලයේ 40%කින් කඩා වැටුණා කියලා. 2014 ඩොලර් එක රුපියල් 131යි. 2019 වසරේදී ඒක ඩොලරයට රුපියල් 186 දක්වා ඉහළ ගිහිලා තිබුණා. 2005 2014 කාලයේ වසරකට 2.8%කින් විතර අවප්‍රමාණ වෙච්ච රුපියල මේ අවුරුදු පහ තුළ 108%කින් පමණ වසරකට අවප්‍රමාණ වුණා. මේ නිසා ආනයනික බාණ්ඩවල බිල විශාල වශයෙන් ඉහළ ගොඩ තිබුණා අපි රජයේ බාර ගන්න විට. ඒ වගේම පසුගිය රජයේ මුල්‍ය කලමනාකරණය ඉතාමත්ම දුර්වල තත්ත්වයක තිබුණේ. අපි වසර ගණනාවක් තිස්සේ ක්‍රමක්‍රමයෙන් අයවැය පරතරය අඩු කරගෙන ඇවිල්ලා 2014 වෙන විට රුපියල් බිලියන 600 දක්වා අඩු කරලා තිබිච්ච අයවැය පරතරය ක්‍රමක්‍රමයෙන් වැඩි කරලා 2019 වෙන රුපියල් බිලියන 1000 දක්වා වැඩි කරගෙන තිබුණා. මේ විදිහට අයවැය පරතරය වැඩි කරනකොට එය විසඳුම විදිහට කරේ මේ රටේ ජනතාවන්ට බදු බර වැඩි කිරීම. ව්‍යාපාර මත සාමාන්‍ය ජනතාවට අසීමාන්ත විදිහට බදු දැම්මා. ගෙයක් කුලියට දුන්නා 120ක් බදු අය කරා. බැංකුවේ තියෙන ස්ථාවර තැන්පත් ගිණුම් වලින් පොලියනුත් 5%ක් අය කරා. නිවසක් වික්කොත් වාහනයක් වික්කොත් 10%ක් ආණ්ඩුර බදු ගෙවන්න ඕනේ. කොටස් වලින්ද පොලිය ආයෝජනය කරලා ප්‍රතිලාභයක් ගත්තොත් ඒකෙනුත් බදු ගෙවන්නට ඕනේ. දඹදිව වන්දනාවේ ගියත් පිටරටකට ළමෙක් ඇරියත් බදු ෆයිල් එකක් අරින්නට ඕනේ. මේ වගේ තත්ත්වයක් තමයි තිබුණේ. 2014 රුපියල් බිලියන 1195ක් වෙච්ච රාජ්‍ය බදු ප්‍රමාණය 2019 වෙනකොට රුපියල් බිලියන 1735 දක්වා වැඩි වෙලා තිබ 70% කට වර්ධනයක්. මේක ප්‍රශ්නයක් නැහැ. ආර්ථිකයත් එහා සමගාමීව වර්ධනය වුණා. නමුත් ආර්ථිකයේ විදිහට වර්ධනය වුණේ නැහැ. ඒ නිසා රාජ්‍ය බදු රජයේ රටේ දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විදිහට 2.95 ඉඳලා 11.5 දක්වා මේ කාලය තුල වැඩි වුණා. ව්‍යාපාර මත බදු වැඩි වුණා වගේම පොලිය අනුපාතය වැඩි වුණා. ඒ නිසා 2014 වෙනකොට තනි ඉලක්ක වෙච්ච පොලිය අනුපාතය 2019 විතරට දෙගුණයකට වඩා වැඩි වෙලා තිබුණා. බදු බර හා පොලිය අනුපාත වැඩිවීම නිසා මේ රටේ ව්‍යාපාරවල විශාල බලපෑමක් ආවා. විශේෂයෙන්ම කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර රාශියක් වසා දැමුවා. විශාල ප්‍රමාණ බංකොලොත් වුණා. රැකියා විරහිත භාවයටත් මේ බරපතල ලෙස බලපෑවා. 2014 බලයට එන විට යහපාලන රජය පොරොන්දු වෙලා තිබුණා අලුතින් රස්සා දසලක්ෂයක් දෙනවා කියලා. ඒත් ඇත්තටම උනේ තිබුණු රස්සා නැතිවීමයි. 2014 මහ බැංකු වාර්තාවට අනුව රටේ රැකියා ලක්ෂ 84ක් තිබුණා. 2019 රැකියා ලක්ෂ 80ට අඩු වෙලා තිබුණා. වයස වෘද්ධ 20 30 අතර ජනගහනයේ 17%ක් මේ වෙනකොට රැකියා ව්‍යුක්තියෙන් පෙළුණා. ආර්ථික වර්ධනය නූනට මේ ආණ්ඩුව පුදුමාකාර විදිහට ණය ගත්තා. මේ 2014 අපි ආණ්ඩුව බාර දුන්න රටේ ණය බර තිබුණේ රුපියල් බිලියන 7400යි. දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විදිහට 71.3%. නමුත් 2019 අවසන් වනට බදු බර රුපියල් බිලියන 13000ට වැඩි වෙලා තිබුණා. දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයේ 86%ට වැඩි වෙලා තිබුණා. 2005 2014 කාලේ රජය ණය ගත්තා. ඒකේ තර්කයක් නැහැ. නමුත් බිලියන 5500 ණය ගන්නකොට රටේ ආර්ථිකයේ ඩොලර් බිලියන 60කින් වැඩි වෙලා තිබුණා. නමුත් ඉතුරු අවුරුදු පහේ බිලියන 5600කින් ණය ගන්නකොට ඒ ආණ්ඩුව ආර්ථික වර්ධනය වෙලා තිබෙන්නේ ඩොලර් බිලියන 3කින් පමණයි. ඇත්ත වශයෙන්ම අර බලාපොරොත්තු විජයට ගියාන මේක අවුරුදු පහ තුළ අඩුම ගානේ ඩොලර් බිලියන 60කින් මේ රටේ ආර්ථික වර්ධනය වෙන්න තිබුණා. එහෙමනම් අද මේ වෙන විට අපිට මේ ණය ප්‍රශ්නයක් නෙවෙයි. එහෙමනම් අපිට මේ විදේශ සංචිත ප්‍රශ්නයක් නෙවෙයි. අපිට මේ ආර්ථික රාජ්‍ය ආදම ප්‍රශ්නයක් නෙවෙයි. 2019 අපි මැතිවරණ සූදානම් වලට කොරෝනා තත්ත්වයක් තිබුණේ නැහැ. අපි එදා සැලසුම් සකස් කරේ මේ රටේ මේ ගෝලීය ආර්ථික 5%ක පමණ වේගෙන් වර්ධනය වෙනවායේ පූර්වකථන කියලා තිබිච්ච තත්ත්වයක. ඒ අවස්ථාවේ අපිට අවශ්‍යලා තිබුණා රටට ස්ථාවර ප්‍රතිපත්තියක් දෙන්න. අපි යෝජනා කරා බදු අඩු සරල බදු තියෙන පොලිය අනුපාතය අඩු ප්‍රතිපත්තිය. ඒකට තමයි ජනතාව ඡන්දය දුන්නේ. පොරොන්දු වෙච්ච ආකාරයටම අපි බදු අඩු කරා. පොලිය අනුපාතය අඩු කරා. ඒ සාමාන්‍ය තත්ත්වයක් ඇත්තේ සිද්ධ වුණා නම් පැහැදිලිවම මේ රටේ ආර්ථිකයට උත්තේජනය ලැබෙන තිබ්බා. ව්‍යාපාර යළි ආයෝජනයට පෙළඹිලා ජනතාව අත අපිට සරු වෙලා ආර්ථික ක්‍රියාවලිය සක්‍රිය වෙන්න තිබුණා. නමුත් අවස්ථාවකට වගේ අපි කිසි කෙනෙක් බලාපොරොත්තු නැති විදිහට ආපු වසංගත තත්ත්වයේ මේ සියල්ල උඩු යටු කර කරා. ගරු මල්වාසනාරුණ මන්ත්‍රීතුමනි 2020 වසරේ අපි මුහුණ දුන් තත්ත්වය සමස්ත ලෝකෙටම පොදුයි. පසුගිය වසරේ ලෝක ආර්ථිකයේ ඍණ 3.6% කින් සංකෝචන වුණා.
ගරු මැතිතුමනි කාලය අවසන්.
මට විනාඩි 5ක් දෙනවා කියලා සංවිධායකතුමා කිව්වා. 2.3% පමණ සුළු වර්ධන වේගයක් පෙන්වන
චීනය හඳුන කරලා තියෙනවා. මම දන්නේ නැහැ මට තාම දැනුම්
දෙන්න. මම බුරු කියන්නේ හිතුවා නේද බුදුමනි. ලෝකයේ පමසුළු වර්ධන තිබුණා. ලෝකයේ අනෙකුත් සියලු ආර්ථිකයන් වර්ධනය කරේ ඍණ වර්ධනය. අපේ අසල්වැසියා ඉන්දියාවේ ආර්ථිකය ඍණ 8%යි. සිංගප්පූරුව නේ 5.4යි, මැලේසියාව 5.6යි ඍණ, එක්සත් ජනාධිපතිගේ ඍණ 9.8යි, ඇමරිකාව ඍණ 3.5යි, ජපානයේ ඍණ 4.6යි. මේ වගේ තත්ත්වයක් තමයි යැත්තේ ලංකාවේ ආර්ථිකයත් ගෝලීය ආර්ථිකයට සමගාමීව ඍණ 3.6ක සංකෝචනයකට ලක් වුණේ. ආර්ථිකයේ මේ සිද්ධ වෙච්ච අනපේක්ෂිත පසුබෑම නිසා අපිට අපේක්ෂිත ආදායම ලැබුණේ නැහැ. අපිට ලැබුණේ 2020දී රුපියල් බිලියන 1368ක් විතර ආදායමක්. ඒක අපි බලාපොරොත්තු වුණාට වඩා රුපියල් බිලියන 500ක් විතර අඩු ආදායමක්. නමුත් එහෙම කියලා ජනතාවගේ ප්‍රශ්න රජය අමතක කරේ නැහැ. තමනාසිර දන්නවා මේ වසංගත කාලේ ආසාදනයට ලක්විච්ච හැම පුරවැසියෙකුටම රජය වියදම් ප්‍රතිකාර කරා. කොරෝනා ආශ්‍රිතයන් සදා රට පුරා නිරෝධාන මධ්‍යස්ථාන ඉදි කරා. විශේෂ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදි කරා. රෝහල් පද්ධතිය නම් 35000 කල්ට එකතුනා. රට පුරා ඇන්ටිජෙන් PCR පරීක්ෂණ කරා. වෛද්‍ය උපකරණ ආයෝජන කරා. පිටරටින් ඔක්සිජන් පවා ගෙනෙව්වා. නිරෝධායන වන පවුල් රුපියල් 10000ක බඩු මල්ලක් දුන්නා. රට වැසූ සෑම අවස්ථාවක රුපියල් බිලියන 30ක් පමණ වියදම් කරමින් දෛනික ආදායම් ලබන්න ආධාර දුන්නා. ඒ වගේම එන්නත් කරනේ ලෝකේ සාර්ථකම ලෙස කරපු රටක් බවට අපේ රට පත් වුණා. මේ කටයුතු සඳහා පමණක් රුපියල් බිලියන 250කට වඩා රජයේ වැඩිපුර වියදම් කරලා තියෙනවා. මීට අමතරව අසීරුතාවට පත්වෙච්ච ව්‍යාපාර ශේෂ්ඨයට සහන දෙන්නත් විශාල මුදලක් වැය කරා. ඒ වගේම අපි දන්නා මේ වෙලාව අපිට තියෙන බරපතලම අර්බුදයක් තමයි මේ විදේශ විනිමය අර්බුදය. මේ ගැනත් මම යමක් කියන්න ඕනේ, මම ඒකව අවසන් කරන්න කලින්. අපි දන්නවා යුද්ධයෙන් පස්සේ අපේ අපනයනේ ක්‍රමක්‍රමයෙන් වැඩි වුණා. 2014 වෙනකොට අපේ රටේ වාර්ෂික අපනයන ආදායම ඩොලර් බිලියන 11.2ක් පමණ වෙලා තිබා. මේ ප්‍රමාණය වැඩි කරගන්නට අපිට ඉතාමත් පැහැදිලි සැලැස්මක් තිබුණා. නමුත් පසුගිය රජයේ ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්න අසමත් වුණා. ඒ නිසා ඊට අවුරුදු 5කට පස්සේ 2019 වෙනකොට අපේ රටේ ආදායම තිබුණේ විදේශ අපනයන ඩොලර් බිලියන 11.9ක් පමණයි. මෙන්න මේ නිසා තමයි අර පසුගිය කාලයේ තිස්සේම ආනයන නිසා අපනයන ඩොලර් බිලියන 10 පරතරය පියව ගන්නට අපිට බැරි වුණේ. සාමාන්‍ය මෙන්න මේ වගේ පරතරයක් ඇති වුණාම ඒක පියව ගන්න ප්‍රධාන වශයෙන්ම අපි උපකාර කරගත්තේ සංචාරක ව්‍යාපාරය සහ විදේශ ශ්‍රමිකයන්ගෙන් එන ආදායම. නැවත අපි දන්නවා හැමෝම සංචාරක ව්‍යාපාරයේ ඩොලර් බිලියන 4.5ක් පමණ අපිට මේ කොරෝනා වසංගතය නිසා නැතුණ සම්පූර්ණයෙන්ම ඒක නැති වෙලා ගියා. ඉතින් මේ තත්ත්වයට අමතරව පසුගිය වසර දෙකේ 20 සහ 21 වසරවල අපිට සිද්ධ වුණ විදේශ ණය වාරික ඩොලර් බිලියන 11.2ක් පමණ ගෙවන්න. මෙන්න මේ නිසා තමයි අද අපේ රටේ ඩොලර් සංචිත ප්‍රමාණය බිලියන 3කට පමණ අඩු වෙලා තියෙන්නේ. ඉතින් ගරු මුලාසුනාරුවනේ මන්ත්‍රීතුමනි, මෙන්න මේ තත්ත්වය යටතේ අපිට දැඩි ආනයන සීමාවන් හරහා වෙළඳ පරතරය ඩොලර් බිලියන 6කට සීමා කරන්න පුළුවන් වුණත් තාමත් අපිට සිදුලා තියෙනවා විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ග ප්‍රතිස්ථාපනය වෙනතුරු පරිස්සම් වැඩ කරන්න. සාමාන්‍යයෙන් ආනයන සීමා කේන්දරය රට හොඳ දෙයක් නෙවෙයි. මම කිසිසේත්ම මේ ආකාරයේ පාලනයට කැමති නැති වුණත් අපිට පිළිගන්න වෙනවා මේ අවස්ථාවේ අපි යථාර්ථයට මුහුණ දෙන්නට ඕනේ කියලා. ඒ වගේම පසුගිය කාලේ අපේ රටේ විදේශ ආයෝජන විශාල වශයෙන් අඩු වුණා. දැන් කොරෝනා අර්බුදයෙන් අපි එළියට එන මේ අවස්ථාවේ අපි මේක වෙනස් කරගන්න ඕනේ. අපි මේ අර්බුදයෙන් එළියට යන්නට නම් අපිට කරන්න ඕන බොහෝ දේවල් තියෙනවා. සියලු දෙනාම දන්නවා. නමුත් ඒක පසුගිය රජයත් දැනගෙන හිටියා. අපිත් දන්නවා පසුගිය රජයට ඒක කරන්න බැරි වුණා. අපි ඒක කරන්න බලාපොරොත්තු වෙනවා. අපි සෑම ආංශයකම නාස්ති අපිට දකින්න ඕනේ. ඵලදායිතාව වැඩි කරන්න ඕනේ. අලුත් වෙළඳපොළවල් හොයාගෙන අපනයන වර්ධනය කරන්න ඕනේ. ණය මත නොරැදී දේශීය හා විදේශීය ආයෝජන උනන්දු කරන්න ඕනේ. ණය ව්‍යාපාරවලට තියෙන බාධා ඉවත් කරන්න. ඒ සඳහා අපිට ඉතාමත්ම පැහැදිලි වැඩපිළිවෙළක් තියෙනවා. සෞභාගයේ දැක්ම ලෙස අපි ඉදිරිපත් කරපු ප්‍රතිපත්තිමාලාව අපි අදත් වෙනස් නොකර ඉදිරියට ගෙනියනවා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපිට පුළුවන් වෙලා තියෙන්නේ මේ වසරේ පළවෙනි මාස 6 තුල 8%ක පමණ වර්ධන වේගය පවත්වාගෙන අපි විශ්වාස කරනවා අපේ ප්‍රතිපත්ති දිගටම කරගෙන ගියොත් අපිට ඉදිරියට කරන්න පුළුවන් කියලා. ගරු මුලාසුනාරුවනේ මන්ත්‍රීතුමනි, අවසාන වශයෙන් මම යමක් කියන්නට ඕනේ. ලෝකයේ අද දියුණුවයි කියන සෑම රටක්ම වාගේ ඉතිහාසයේ යම්කිසි අවස්ථාවක බරපතල ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවා. නමුත් ඒ රටවලට ඒ ප්‍රශ්න වලින් එළියට එන්න පුළුවන් වුණේ ඒ රටවල ජනතාව ධනාත්මකව ඒ ප්‍රශ්න දිහා බැලලා විසඳුම් හොයපු නිසා. ඒ නිසා අපිටත් මේ වෙලාව අවශ්‍ය වෙන්නේ ඍණාත්මකව මේ ප්‍රශ්නේ දිහා බැලලා දුක් වෙන එක නෙවෙයි, ධනාත්මකව මේ ප්‍රශ්නේ දිහා බැලලා විසඳුම් සොයන එක. ඒ නිසා මම මේ රටේ බුද්ධිමත් ජනතාවට ආයාචනා කරනවා මේ වෙලාවේ අපේ රටේ ප්‍රශ්න දිහා ඍණාත්මකව බලන්නේ නැතුව අපි ධනාත්මකව මේවා දිහා බැලලා ඒවට විසඳුම් සොයමු. අපි සියලු දෙනා මේකට එකතු වෙලා මේවට විසඳුම් සෙව්වොත් අපිට මේ ප්‍රශ්නෙන් මිදෙන්නට බැරි කමක් නැහැ. බොහොම ස්තුතියි.
බොහොම ස්තුති කරා මාතුමනි. ගරු අබ්දුල් හලීම් මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 4ක් කාලයක් තියෙනවා.
මිනිත්තු 4යි.
4යි.
මොසොරුද ගරු මන්ත්‍රමනි, කල්තුමන අවස්ථාවේ ඉදපත් කරපු මේ යෝජනා සම්බන්ධව මෛත්‍රීනේ මිනිත්තු 4ක් කාලය තුල මෛත්‍රී අදහස් ඉදපත් කිරීම තවත් අසීරු කාර්යයක්. උත්සාහ දරනවා පුළුවන් තරම් මේ මගේ අදහස් ඉදපත් කරන්න. අද මිනිට අපි රට වශයෙන් සාල අභියෝග රාශියට මුණ දෙමින් සිටින අතර ප්‍රශ්න රාශියක් රටතුල නිර්මාණය වීම ඉඩකඩ සකස් වීම පවතින කාලයක් බවටයි පත්වලා තියෙන්නේ. විශේෂයෙන් රට ආර්ථික වශයෙන් ගැටු රාශියකට මුහුණ දෙමින් තිබුණා වගේම සමාජීය වශයෙන් බලන විටත් අනාගතයේදී ගැටලුකාරී තත්ත්වයට මුහුණ දෙමින් සිදු වන ප්‍රශ්න රාශියක් නිර්මාණය වීම පවතිනවා. සෞභාග්‍යමත් ජීවිතයක් ගතකරන හීන දැකපු ජනතාව අද අන්ත අස්තු තත්ත්වයට පත් වෙනවා. අද රජය ප්‍රශ්න රාශියට මුහුණ දීමට සිදු වී තිබෙනවා. විදුහල්පති ගුරුවරුන්ගේ ප්‍රශ්නය විසඳා ගන්න බැරුව දවසින් දවස එම ප්‍රශ්නේ දිග්ගැස්න බව අපිට පේනවා. ඔවුන්ගේ උද්ඝෝෂණය මර්ධනය කරන්න රජයේ නීති රීති පැනවුවට කොළඹට පමණක් සීමායි තිබිච්ච උද්ඝෝෂණය අද හැම නගරයක් පාසාම ව්‍යාප්ත වෙමින් පවතිනවා. අනිත් පැත්තෙන් බලන විට ගොවියන්ගේ පොහොර ප්‍රශ්නේ විසඳිලා නැහැ. එනිසා ඔවුන්ගේ විරෝධය හැමදාම අහන්නත් දකින්නත් තියෙනවා. එවගේම එදිනදා යම් සොච්චමක් හම්බ කරපු දෛනික ජීවිතයක් ගත කරපු අයට අද හම්බ කරන්නට ඉඩ හැරලා තියෙනවා. එවගේම කුඩා කර්මාන්තශාලාවල වැඩ කරපු අය රැකියාව උන්ට අහිමි වෙලා තියෙනවා. ඊට අමතරව විවිධ ක්ෂේත්‍රයන්ගේ නිරත වී සිටපු අයගේ රැකියාවද අහිමි වෙලා තියෙනවා. කඩවල අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්නට ගියාම බඩමිල දරා ගන්න බැරි තැනට බඩමිල ඉහළ ගොස් තිබෙනවා. රජයේ ගෙසට් නිවේදනය කියන මිලට අනුව නෙවෙයි අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්නට තිබෙන්නේ. කඩේ මුදලාලි කියන මිලටයි අද කඩවල අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි වෙන්නේ. රජය විටින් විට ගෙසට් පළ කරන්නේ චක්‍රලේඛනය නිකුත් කරන්නේ නීති රීති පවන්නේ පාරිභෝගිකය ආරක්ෂා කිරීමටයි. නමුත් අද පිටපිට ගෙසට් කර නිවේදනය පළ කරපු නිසාද අද ගෙසට් නිවේදයේ ගරු කිරීමක් දකින්නේ නැහැ. හාල් මිල පාලනය කිරීම සඳහා පමණක් මම හිතන්නේ ගෙසට් නිවේදන හතරක් නිකුත් වුණා. මගේ මිත්‍ර අලුත් ගමගේ මැතිතුමා හාල් මිල තීරණය කරන්නේ රජය කියලා පුන පුන කිව්වත් අද සහල් මිල තීරණය කරන්නේ ඩඩ්ලි සිරිසේන මැතිතුමා කියලා අද මුළු රටම පිළි අරන් හමාරයි. සහල් මිල සම්පූර්ණයෙන්ම පොත්ගලික වැළඳුන්ගේ අතරපත් කිරීම රජයේ නොහැකියාව ප්‍රදර්ශන කිරීමකට සමානයි. මේ සියල්ලටම හේතුව රජයේ නිසි කළමනාකරණයක් නැතිවීමයි. අපි එදා දාස් පාවලි ආණ්ඩුවේ පත්තුණු වහාම කළේ අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලම මිල අඩු කිරීමයි, ජනතාවට සානසලීමයි අපි කළේ. ඒ පමණක් නෙවෙයි, රජයේ නිලධාරීන්ගේ වෙඩි කළා 2019 මේ ආණ්ඩුව පත්තුණා පස්සු අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලම තවත් මිල අඩුවෙයි කියලා ජනතාව බලාපොරොත්තු වුණත් ඒක හාත්පසින් වෙනස් වෙලා බඩු වැඩි වුණා. මේ සෙල්ලටම හේතුව කෝවිඩ් වසංගතය කියලා ආණ්ඩුව හේතු දක්වත් හේතු කෝවිඩ් වසංගතය ලෝකේ පුරාම පැතිරුවත් හැම රටක් වගේම නොයෙකුත් පීඩාවලට පත්වුවත් ආර්ථික වශයෙන් සමහර රටවල් දුර්වලතාවයට පත්වුවත් සමහර රටවල් නැවත ආර්ථිකය ගොඩනැගීමට සමත් වෙලා තියෙනවා. නමුත් අපි තාම වැටිගෙන යන තත්ත්වේ තමයි පේන්න තියෙන්නේ. රජයේ මේ පිළිම වල කලේ නෝට්ටු අච්චු ගැසීම පමණයි.
එනිසා කාලය අවසන් වෙනවා.
සාල අවුජායට පත් වෙලා
අවසන් කරනවා.
ඊළඟට පොහොර ප්‍රශ්නේ මෙතනේ අපි කාබනික පොහොර භාවිතය පිළිබඳ නැවි කාබනික පොහොර භාවිතය මුලින්ම ගිනාවේ වකුගඩු රෝගය අවසන් කරන්න කියලා කිව්වේ. දැන් බලන්නට චීනෙන් ගෙනන මේ කාබනික පොහොර වල ඊටත් වඩා භයානක රෝගවල ඇතිවනත් ඉඩකඩ තියෙන බවයි පේන්නේ. අපි කාබනික පොහොර විරුද්ධ වෙන්නේ. නමුත් කාබනික පොහොර භාවිතය සඳහා
අවසන් කරන්න
වගේම හටතුල යම් නිමෘතාවක් ඇති කිරීමෙන් වැදගත්. නමුත් ඒ වගේම ඒ වෙනුවෙන් යොමු වීට අවශ්‍ය දැනුම තාක්ෂණ පහසුකම් කාලයට අනුගත සැලැස්මක් තුළ ක්‍රමයක්‍රමයෙන් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතුයි. ඊළඟ කන්නේට
කරු රමේෂ් පතරණ මැතිතුමා ඔබතුමාට මිනිත්තු 9ක කාලයක්
තියෙනවා. මූලස්සන අරුඩ ගරු මන්ත්‍රීතුමනි, බොහොම ස්තුතියි ඔබතුමන්ට වේලාව ලබා දීම පිළිබඳව. මේ වැදගත් විවාදයේදී ඇත්තටම රාජ්‍ය පාර්ශ්ව හැරිට අපි ඉතාම සතුටටපත් වුණා. වර්තමානයේ නැවතත් ඉතාම අර්බුදකාරී කාල සීමාවකින් පසුව රට ක්‍රමානුකූලව ගොඩනගින මොහොතක ඒ පිළිබඳව අපේ දැක්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය යටතේ මේ කරුණු මේ රට වෙනුවෙන් ඉදිරිපත් කරන ලැබීම පිළිබඳව සතුටු වෙනවා. වසර 73ක නිදහස් ශ්‍රී ලංකාවේ ගරු සභාපතිතුමනි, අපි අර්බුද රාශියකට මුහුණ දීලා තියෙනවා. ප්‍රධානතම අර්බුදයේ හැටියට වසර 30ක් තිස්සේ මෙරට පැවති දීර්ඝකාලීන යුද්ධයේ අපේ ආර්ථික සමාජ සංවර්ධනය විශාල ලෙස පසුබෑමකට ලක් කළ බව අපි සෑම කෙනෙක්ම දන්නා කාරණයක්. ඉන්පසුව විවිධ සමාජ වෙසන, ආර්ථික අර්බුද, ස්වාභාවික වෙසන, සුනාමිය ඇතුළු ගම් වතුර විවිධ අර්බුද මැද රට යම් යම් හැලහැප්පීම් මැද ඉදිරියට අවිල්ලා තියෙනවා. 1948 නිදහස් ලබාගත්තු කාලයට සාපේක්ෂව සමාජ ආර්ථික සෞඛ්‍ය අභ්‍යන්තර භෞතික සංවර්ධන තුළු කරුණු රාශියකින් අපේ රට ඉදිරියට අවිල්ලා තියෙනවා. ඒ ඉදිරියට පැමිණීම මේ කලාපේ රටවල් යටත් විජිතයක් හැටියට පැවති රටවල් අතරින් සංසන්දනය කිරීමේදී අපේ මට්ටමට ආසන්න ප්‍රමාණයකට ළඟා වෙලා තියෙන්නේ මැලේසියාව පමණක් කියන කාරණය අද අවට කලාපී රටවල් දෙස බැලුවට පස්සේ බොහොම පැහැදිලිව පේනවා. මේ අර්බුදය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුම මේ රට බාර ගන්නකොට නැවත වතාවක් අපි සතුව බලාපොරොත්තු රසක් රට වෙනුවෙන් තිබුණා. හැබැයි එතුම රට බාර අරගෙන මාස 3ක කාලයක් ගත වෙද්දී ලෝකෙම අපේ ජීවිත කාලයේ එක් වතාවක් පමණක් වෙලා ගන්න මේ භයානක වෙසණයට ගොදුරු වුණා. 1919-20 කාලේ ස්පාඤ්ඤ වුණ එහෙම නැත්නම් ස්පැනිෂ් ෆ්ලූ කියන රෝගී තත්ත්වයෙන් පස්සේ ලෝක සෞඛ්‍ය සංවිධානය අර්ථකථනය කරන හැටියට මෙවැනි භයානක අර්බුදයක් ලෝකෙ පැතිරලා නැහැ. ශ්‍රී ලංකාව 30-40 දශකවල 1930-40 දශකවල මැරේරිය අර්බුදය නිසා උග්‍ර ලෙස බැටකෑවා. ඉන් පසුව ශ්‍රී ලංකාවත් ඉතාම ප්‍රබල ලෙස මේ සෞඛ්‍ය අර්බුදය හමුවේ බලපෑම් රසකට නතු වුණා. හැබැයි වගකිව යුතු රජයක් හැටියට අපි රජය පැත්තෙන් කැපකිරීම කරමින්, ජනතාවගේ පැත්තෙන් කැපකිරීම කරමින් රාජ්‍ය වියදම් කළමනාකරණය කරගෙන ජනතාවට ලබා දෙන්න පුළුවන් සෞඛ්‍ය පහසුකම් උපරිමයෙන් ලබා දෙන්නට මේ අර්බුදකාරී අවස්ථාවේදී කටයුතු කළා කියන කාරණේ අපි ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා. ඒ නිසා තමයි අතිගරු ජනාධිපතිතුමාගේ පූර්ණ මැදිහත් වීමෙන් ලෝකයේ එන්නත් නිෂ්පාදනය කරන සෑම රටකින්ම ගෙන්නන්න පුළුවන් උපරිම එන්නත් ප්‍රමාණය මේ රටට ගෙන්නගෙන ලෝකයේ ඉතාම සාර්ථක එන්නත් කරන වැඩසටහනක් මේ රටේ දියත් කරන්න පුළුවන්කම ලැබුණේ. අපේ විරුද්ධ පක්ෂ මන්ත්‍රීතුමාලා ඒක අගය කරන්නේ නැතිවීම කනගාටුට කාරණයක්. අපි අද එන්නත් කරණය කළා රෝගීන්ගේ ජීවිත බේරගෙන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන හදලා ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාව අඩු කරගෙන මේ රෝගය නිසා මරණයට පත්වන දහස් සංඛ්‍යාත ජීවිත ගණනක් බේරගෙන තිබෙනවා. අදටත් අපිට පේනවා ලෝකයේ දියුණුවයි සම්මත රටවල ඇමරිකාවේද එක්සත් ජනපදයේද ප්‍රංශයේද ජර්මනියේද දිනපතා අතිවිශාල ජනතාවක් ජීවිතක්ෂයටපත් වෙනවා. ශ්‍රී ලංකාව එම රටවලට සාපේක්ෂව ඉතාම ඉහළ මට්ටමේ කොවිඩ් මර්ධන වැඩසටහන් රසක් ක්‍රියාත්මක කරලා තියෙන බව ප්‍රකාශ කරන්න අපි ආණ්ඩුව නෙවෙයි ලෝක සෞඛ්‍ය සංවිධානයක බොහොම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. එනිසා ඒ සෞඛ්‍ය සම්පන්න ගමන රටට උරුම කර දෙමින් ආර්ථිකමය සමාජමය වශයෙන් මේ රට නැවත නගා සිටීම වගකීම අපි ඉතාම පැහැදිලිව බාරගෙන තිබෙනවා කියන කාරණේ අපි බොහොම පැහැදිලිව සඳහන් කරනවා. මැදි ආදම් ලබන රටක් බවට අපේ රට ඉතිහාසයේ ප්‍රථම වතාවට පත් කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලෙදී. අපි ආපු ආර්ථික සංවර්ධනයේ ගමන 2015 පස්සේ ක්‍රමානුකූලව අතපසු වුණා. අපේ ආර්ථික වර්ධන වේගය බාර දීලා තිබිච්ච 6.5 ඉඳන් 5.3ට 2016දී 4.4 2017දී ආදි වශයෙන් පහළ බැහැලා 2.3 දක්වා අඩු වෙච්ච බව සෑම කෙනෙක්ම ප්‍රකාශ කරන එක සෑම කෙනෙක්ම දන්න එක මහා බැංකු වාර්තාවල සඳහන් වෙලා තිබෙනවා. ඒ ආර්ථික වර්ධන වේගය ගිය අවුරුද්දේ ඉතිහාසයේ අඩුම අගයක් බවට පරිවර්තනය වුණා. අවාසනාවකට මේ අර්බුදය හමුවේ ඒක කළමනාකරණය කරන්න උපරිම වෙහෙස ගත්තත් අපේ ආර්ථික වර්ධන වේගය අඩු වුණා. හැබැයි ඒ අඩු වෙලා තියෙන්නේත් නාලක ගොඩේව මැතිතුමා සඳහන් කළ පරිදි අවට කලාපී රටවලට සාපේක්ෂව අඩුම ඍණාගයක් වාර්තා කරන රට අපේ රට. අපි ඉතාම සතුටටපත් වෙනවා ඒ අර්බුදයෙන් නැවත අපිට ඉතාම හොඳින් ගොඩ නැගෙන්න පුළුවන් බව අපිට ඉතාම ප්‍රකටව විද්‍යාමාන වෙනවා. ඒ නිසා තමයි 2021 වසරේ මේ වසරේ පළමු කාර්තු දෙකෙහිදී අපේ ආර්ථික වර්ධන වේගය 8% ඉක්මවා යනවා. අවාසනාවකට තුන්වෙනි කාර්තුවේදී අපිට රට නැවත වසා තබන්න සිදු වුණා මාස එකහමාරක කාලයක්. ඒ නිසා තුන්වන කාර්තුවේදී අපේ ආර්ථික වර්ධන වේගය අඩු වෙයි. හැබැයි බොහොම පැහැදිලිව නැවත රට විවෘත කිරීමෙන් පසුව රට සාමාන්‍යකරණයට ලක් වෙමින් තිබෙනවා. අපි විශාල ලෙස බලාපොරොත්තු තියාගෙන ඉන්නවා මේ රටේ සංචාරක ව්‍යාපාරයේ විදේශ ආයෝජන ඇතුළු කරුණු සහ රටේ වෙළහෙළදාම දියුණුවේ කියලා අපි විශ්වාස කරනවා. මේ වසර අවසන් වෙනකොට අපිට අනිවාර්යයෙන්ම 6% ආර්ථික වර්ධන වේගයක් 2021 වසර දක්වා වසර වෙනුවෙන් වාර්තා කරගන්න පුළුවන් වෙයි කියලා. ඒක පවතින තත්ත්වයට සුවිශාල ජයග්‍රහණයක්. ඒ ජයග්‍රහණය ලබන්නට ඉතාම ඉවසීමෙන් කටයුතු කරමින් මේ රට ජනතාව සහයෝගය දුන්න බවත් අපි සිහිපත් කරන්න අවශ්‍යයි. ඔව්, ඔවුන්ට ගැටලු තිබෙනවා. බඩු මිල වැඩිවීම නිසා අර්බුදයට ලක් වෙලා තිබෙනවා. ආදායම් අහිමි වීම නිසා ඔවුන්ට ගැටලු මතුවලා තිබෙනවා. තමුගේ දරුවන්ගේ පාසල් අධ්‍යාපනය අහිමි වීම නිසා ඔවුන් පීඩාවට පත් වෙලා ඉන්නවා. හැබැයි ඒ සියලුම දුක් ගැහැට ඉවසගෙන
ශ්‍රී ලංකාව ජනතාව ඉතාම විශාල කැපකිරීමක් කරා. අපි කැපවීම අගය කරනවා. ඒ කැපවීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය හැටියට අපිට කරන්න පුළුවන් උපරිම කැපවීමක් කරන්නට අපි රජය හැටියට ලෑස්ති වෙලා සිටිනවා කියන කාරණයත් කෝටාභය රාජපක්ෂ ජනාධිපති මේ වෙනුවෙන් ලෑස්ති වෙලා තියෙනවා කියන කාරණයත් අපි ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා. මේ අර්බුදකාරී කාල සීමාව හමුවේ වැසල් රාජපක්ෂ මහත්මයා මුදල් ඇමතිවරයා හැටියට වැඩ බාර ගැනීමෙන් පසුව අප්‍රමාණ කැපකිරීමෙන් කටයුතු කරනවා. එතුමා සාමාන්‍ය දේශපාලනඥයින් ඔබට ගිය විශිෂ්ට භූමිකාවක් එතුමාගේ කැපකිරීම හරහාම ලබා දුන මේ සියලුම ක්ෂේත්‍රයන් අධ්‍යයනය කරමින් පසුවිපරම් කරමින් නැවත නැවත මේ කරුණු පිළිබඳව නැවත නැවත සොයා බලමින් ඉතාම විශිෂ්ට ආර්ථික ඉදිරිගමනක් වන එතුමා කැපවීම ලබා දෙනවා. එනිසා අපි විශ්වාස කරනවා පසුගිය වසරේ අපේ වෙළඳ ශේෂය හැටියට 2020 වසරේදී ලංකාවේ ඉතිහාසයේ මෑත ඉතිහාසයේ අඩුමගේ වාර්තා වුණ අපේ වෙළඳ හිගය හැටියට ඩොලර් බිලියන 6ක ප්‍රමාණයක් තමයි වාර්තා වුණේ. මේ අවුරුද්දේ අපි විශ්වාස කරනවා අපේ අපනයන ආදායම් ක්‍රමානුකූලව ඉහළමින් තිබෙනවා. අපි සමහර ආනයන වියදම් පාලනය කරගෙන තිබෙනවා. මේ අවුරුද්දේ ගිය අවුරුද්දට වඩා අඩු වෙලා අපේ ආනයන වියදම ඩොලර් බිලියන 5 දක්වා අඩු වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් අපනයන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් කරන්න පුළුවන් කටයුතු රාශියක් අපි සිදු කරමින් තිබෙනවා. ඉතාම සතුටින් සඳහන් කරනවා මේ පසුගිය කාල සීමාව පුරාම අපිට සංචාරක ව්‍යාපාරයේ ප්‍රේෂණ අඩු වුණාට අපේ අපනයන ක්ෂේත්‍රයේ ඇඟලුම් වේවා වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ වේවා විශාල වර්ධනයක් පෙන්නුම් කරනවා. මම ඉතාම සතුටින් සඳහන් කරන්නේ මම නියෝජනය කරන තේ රබර් පොල් ඇතුළු අංශවල මේ වසර වන විට 2020 වසරේදී අපි ඩොලර් බිලියන 3.1 ආදායමක් ලැබුවා. අපි මේ වසරේ මුල් මාස 7ක කාලය තුළ අගෝස්තු මාසයේ නවසන් වන කාලය තුළ අපි ලබාගෙන තිබෙනවා. අගෝස්තු මාසයේ නවසන් වන මාස 8ක කාලය තුළ අපි ඩොලර් බිලියන 2.5කට අධික වත්කම් උපයාගෙන තිබෙනවා. අපි පුරෝකථනය අනුව අපි අනිවාර්යයෙන්ම ඩොලර් බිලියන 4.3ක ආදායමක් තේ රබර් පොල් ක්ෂේත්‍රවලින් ලබාගෙන තියෙනවා. අපේ පොල් ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම වාර්තා කරන වර්ෂ 2021 අපේ රබර් ආශ්‍රිත නිෂ්පාදනවලින් ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කරන වසර 2021 අපේ අපනයන භෝගාංශයේ කුරුඳු ඇතුළු අංශවල ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම වාර්තා කරන වර්ෂය 2021 නිසා අපි විශ්වාස කරන විදිහට 2020 වසරට සාපේක්ෂව 2021 වසරේදී ශ්‍රී ලංකා වැවිලි ක්ෂේත්‍රයේ පමණක් අපනයන වර්ධනය 125%කට ආසන්න වෙනවා 2020 වසරට සාපේක්ෂව. එනිසා ඇඟලුම් ක්ෂේත්‍රයේ වර්ධනය, වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ අපනයන වර්ධනය, ඒ වගේම අපි බලාපොරොත්තු වෙන නැවත සංචාරක විනිමය පෙයින් නැවත අපේ ශ්‍රමිකයන් විදේශගත වීම හරහා ලැබෙන විදේශ ප්‍රේෂණ ඇතුළු කරුණු කාරණා හරහා අපේ රටට නැවත ආර්ථික වශයෙන් ශක්තිමත් යුගයක් උදා වෙන ලකුණු සෑම අතින්ම පහළ වෙලා තිබෙනවා. එනිසා 2022 වසරට අපි පියන ගන්නේ අලුත් බලාපොරොත්තුවක් සහිතව. ඒ බලාපොරොත්තුව 2022 වසර ආය වැලේකෙන තුලින් ප්‍රකටව විද්‍යාමාන වනු ඇතිවත් ඉතාම ගෞරවයෙන් සදහන් කරමින් හඬනවා. ඔබතුමාට බොහොම ස්තුතියි.
බොහොම ස්තුතිකරුවා මාත්‍යමනි.